ආයතනයේ ස්වභාවයේ තේරුම් තමයි කවදාහරි ධර්මයේ අවබෝධයෙන් ඊට පස්සේ භාවනා කරන්න කෙනෙක් නැහැ බණ අහන්න කෙනෙක් නැහැ කියලා තේරුනොත් එදාට තමයි ධර්මයේ අවබෝධයෙන් අපි දැන් මහණ වෙන්නේ අරක මේක කරන්නේ බණ අහන්නයි භාවනා කරන්නයිනේ අපි මහණ වෙන්නේ දැන් ඒවා වෙනුවෙන්නේ අපි ඉලක්කයක් හදාගෙන යන්නේ ඒ දේ ගමනදි වෙන්නේ එහෙම නෙවෙයි අපිට අර මේ ඒක කරන්න කෙනෙක් නැහැ මේක නිකන් රොබෝ කෙනෙක් වගේ කියලා තේරුණ ගමන් අපි නිවනට හිටිනවා ඒතකොට ඒ කියන්නේ ආපහු කරන්න කළ යුතු දෙයක් නැහැ කියලා අර බණවල අහලා ඉති රහතන් වහන්සේට ඒ කියන්නේ ඒ වගේ අර කළ යුතු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ යාට ඒතකොට ඕකේ අර අනිත් පැත්ත වෙන්න තියෙන්නේ ඒ කියන්නේ වර්තමානයේ අර පැත්තට තමයි ඒ කියන්නේ යන්න ඕනි ඒක හරි ඒ වුණාට යනකොට වෙන්නේ යන කෙනා අතරමඟදී එයාගේ අර ගිය පුද්ගලයාව මැරෙනවා ඒ කියන්නේ පුද්ගලයා මැරෙනවා කියන්නේ හදාගත්ත මම කියන අවිද්‍යාව මැරෙනවා සාමාන්‍යයෙන් ඕක ධර්මය අවබෝධ වුණා නම් ඒක ඒ කියන්නේ ඒ ධර්මයේ ඒ වෙලාවේ දැකීමත් එක්ක ලොකුවටම ඒක ඕක විනිවිදම පේන ආයතන ඒ කියන්නේ ඔය අස්තකනනාසේ ඔය හයම පැහැදිලිවම පේන අනස්මයි කියලා ඊට පස්සේ ඒ පෙනුණා මතකේ ඒ කියන්නේ දැන් ඔයා දෙවි කෙනෙක් කවදාවත් දැකලා නැහැනේ ඒ කියන්නේ දැන් දැකලා නැහැනේ හදිස්සිය හාම්බරේට දෙවි කෙනෙක් ඇවිල්ලා යනවා රයි එතකොට දැන් ඒ දෙවිය දැක්කට පස්සේ මේ කාගෙම අහගත්ත කතාවක් නෙවෙයිනේ එතකොට ඒ දෙවියන්ගේ ඇස් කොහොමද දාලා තිබ්බ නල්ල මොකද්ද ඇඳගෙන ඉඳපු ඇඳුමේ පාට මොකද්ද දෙවියන්ගේ පාට මොකද්ද උස කොච්චරද ඒ වගේ හැම එකක්ම ඔයා දන්න ඕනේ ඒ වගේ ධර්මය අහලා දැනගන්න එක එකක් ඊළඟට අර තමන් විසින් දැකපුවාම අර වගේ පැහැදිලි දැකීමක් තියෙනවා එතකොට දැන් කවුරු හරි සෝවාන් වුණොත් එහෙම එයාගේ හිතේ හැම වෙලාවෙම ඒ ධර්මයේ නෑ ඒ කියන්නේ යා සාමාන්‍ය විදිහට ඉන්නවා හැබැයි ආපහු යම් කිසි වෙලාවකට ධර්මයේ මතක් වෙන්නේ ඒ වෙලාවට මේ ඒ කියන්නේ අර අවබෝධය එනවා ඒක බුදුහාමුදුරුවෝ උපමාකින් කියන්නේ උදේ ඉඳන් රත්තුනේ යකඩ යක මේ දැන් උදේ ඉඳන්ම රත්තරේ තියෙනවා කොයි වෙලාවෙද වතුරට වැටෙන්නේ සෙනිකව නිවිල යනවනේ කොච්චර රත්තුනා ඒ වගේ අර ධර්මයේ ආපු ගමන් එයා නිවිල යනවා අර ඒ වගේ තමයි සෝවාන් කෙනෙක් හිත තියෙන්නේ අර හැම වෙලාවෙම ඒ තියෙන්නේ අර වගේ කෙලෙස් එක තියෙන්නේ හැබැයි ඒක අර හරියටම අහගත්ත දැනුමක්ද නැත්නම් ඒක දැක්කද කියන එක දන්නේ තමන් විතරයි ඒ කියන්නේ ඒක වෙන කෙනෙකුට දකින්න බෑ එහෙම වුණොත් ඉතින් අරම උනා කියලා ප්‍රශ්නයක් නෑ ඕක අපහු අර මොහොතේ විසඳන්නේ වගේ මෙතන අතර ගොඩ ගහනවා ඒ කියන්නේ අර ඒ කියන්නේ ප්‍රඥාවෙන් සල්ලි කරන් ඉනවා ඒ ගොඩට දැන් මොහොතේ වස්තු බෝතල් එන්නේ අපහු එන්නේ ඒ වගේ අර අපි කෙලස් ලෝකෙට යනකොට ආපහු ප්‍රඥාවෙන් අර අර ධර්මතාවය හරියට දැකලා තිබ්බනම් කෙනෙක් ආපහු ඔබ තල්ලු කරන් යනවා ගොඩට. එතකොට අර යම් කිසි කාලයක් මුහුද තිබ්බා කියලා ඒක ගැටලුවක් නැහැ කොයි ආයෙත් තල්ලු කරන් යනවා. එතකොට අර අපි කෙලස් එක්ක ජීවිතේ ගත කරා කියලා එහෙම ලොකු ගැටලුවක් නැහැ ආපහු ඒවා ගොඩට ගහනවා. ඒ කියන්නේ ඒකයි අර ආත්ම හතක් දක්වාම දිවෙන්න පුළුවන් කියන සුවහන් කෙනෙක්ගේ ජීවිතේ. ඒ කියන්නේ කෙනකෙනාම වෙනස් වෙන එක. ෆයිල් කියලා හිතන්න ඕක ෆයිල් කෝටි ගණක් තියෙනවා ඒ කියන්නේ දැන් එක දෙයක් ගත්ත දවල්ගේ කාර් එක ගත්තොත් එහෙම කාර් එකේ රෝදි මතකයි ඊට පස්සේ අතුර මතකයි සීට් එක මතකයි ඒ වගේ පාට මතකයි ඔහුගේ තියෙන සමහර රෝදි තියෙන ඇන මතකයි ඒ වගේ එකක් ගත්තොත් ඒකෙම 100ක් විතරයි ඊට පස්සේ ගෙදර තියෙන පුටුව මතකයි මේස මතකයි ඒ වගේ එකතු වෙලා ඊට පස්සේ ඔයාලගේ සබ්ජෙක්ට් එක තියෙනවනේ ඒකෙත් ලස්සන ගන්න මතකයි ඒ වගේ එකතු වෙලා මේකේ ෆයිල් කියලා හිතපුවා එක ඒ වගේ ෆයිල් කෝටි ගණක් තියෙනවා මේ මන ආයතනේ ඒක නිකන් ඩස්ටින් එකක් වගේ එකක් ඒ කියන්නේ අලුත් දේම නෙවෙයි තියෙන ඔක්කොම පරණ ඒවා තියෙන්නේ එකක්වත් අලුත් එකක් නැහැ ඔය වගේ මේ අර පහුගිය කාරේ අර නායකයෙක් කුණුපන්දා සිද්දර නිවස් වලට මේ වගේ මේකේ තියෙන තනිකරම අර වගේ දාගත්ත ෆයිල් වලින් කෝටි ගණක් තියෙනවා ඕක හැබැයිම කැළඹෙනවා කැරකිනවා කියලා හිතන්නකෝ එතකොට එක එක උදේනවා ඒ කියන්නේ අර එතනින් එක එක උදේනවා ඒ වගේ තමයි අපේ හිත ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය දැකියන් එකක් නෙවෙයි එතන තියෙන්නේ හැම වෙලාවෙම හිත වැඩ කරන්නේ ඉන්ද්‍රියත් එක්ක එතකොට මනෝවිද්‍යාවේ ඔය වගේ එකක් අර ඔයා ටිකට් අදින මැෂින් එකක් ඉස්සර තමයි එක දැකලා ඇති ටීවී එකේ බෝඩ 200ක් විතර තියෙන ඕකේ කරකිනකොට එකක් උඩ දෙනවා ඒ වගේ මේ මේකෙත් වෙන්නේ මේ අර හොඳට ආගන්න මේ ටික එතකොට මේ අර මනෝ ඉන්ද්‍රිය අර ෆයිල් ප්‍රමාණය වැඩි එතකොට ඒක කරකිනකොට මේ ෆයිල් එන එකේක උඩට ඉතාලි වේගෙන් වෙනවා. ඒ කියන්නේ සම්ප්‍රේත 10 15 වෙනවා ඔකේ උඩට. ඊට වැඩි මම කියන්නේ මේ තේරෙන්න ඕනේ හින්දා. ඒ වගේ විශාල ෆයිල් ප්‍රමාණයක් උඩට අර බෝල් වගේ එනවා. ඉතින් අපි දන්නේ මොනවා ඒද කියලා. දැන් ඔයාට ඊළඟ එකේ ඉන්නේ මොනවද එහෙම දන්නේ නැහැ. ඒ වගේ මේ ටිකට් ප්‍රයාස කරන වෙලේ යාගේ වැඩේ එක. ඒ කියන්නේ හැබැයිලාම ආ මොකක් හරි එකක් ස්පර්ශ වෙන එක ස්පර්ශ වෙනවා කියන එක තමයි අතට වෙන්නේ. ඒ කියන්නේ අදාළ අර මොන ස්ට්‍රෙස් එනවා කියන ගේමකට තේරෙන්නේ නැති හින්දා මම මේ කියන්නේ අර නිකන් බෝලයක් උඩට එනවා වගේ ෆයිල් එකක් එනවා කියලා කියන්නේ තේරෙන්න ඕනේ වැඩ. නැත්තම් වෙන්නේ අර මොන ඒ කියන්නේ හිතත් එක්ක ස්ට්‍රෙස් වෙන තැන තමයි ඒක හඳුනාගන්නේ. ඒක තමයි හරිම කතාව. ඒ වුණාට අර මැෂින් එකත් එක්ක පෙන්වන්නේ මම අර අර තේරෙන්න ඕනේ හින්දා. ඒ වගේ තියෙන අර ඔය වගේ එකක් තියෙනවා. ඒකත් ඕකෙන් මොනවයිද මුකුත්ම ගම්මකක් දන්නේ නැහැ. හැබැයි නිතර පුරුදු කරන ඒවා එන සම්භාවිතාවය වැඩි එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අර අපි ඉගෙනගත්ත දේවල් වෙන සම්භාවිතාවේ වැඩි වෙන එකක් තමයි. හැබැයි ඒවා ඉන්නේ කීයද කියලා අපි දන්නේ නැහැ. කියන්නේ ඒවා දවල්ට හැමදාම 12ට නාන්න ඕනේ කියන කොටවල් ඒ වුණාට කවදාවත් හරියටම 11යි 50ක් නැමෙට අරමුණු වෙන්නේ නැහැ. සමහර දවසට උදේ වෙනවාද 12ට නාන්න ඕනේ කියලා. සමහර දවසට 10ට විතර එනවා. ඒ වගේ අර ඒවා එන වෙලාවල් ඇත්තටම කියන්න බෑ කොයිලයිද. සමහර දවසට ඉන්නෙම නැහැ. දැන් උදාහරණයක් කියන ඔය ඇඳුම් දාලා තියෙනවා වේලෙන්න. ඒක සමහර වෙලාවට වදන්නේ නැහැ ඔය ඔස්ස දැක්කා. ඒ කියන්නේ ඒ අරමුණේ අවස්ථාවේදී ඇඳුම් ගන්න ඕනේ කියන කාරණේ. දැන් අන්නේ වගේ මේක මහා විකාරයක්. ඒ කියන්නේ අර අර අපි හිතුවට පාලනය කරන්න පුළුවන් කියලා එහෙම නැහැ. ඒ අර ඒකෙන් එන විදිහට තමයි මොහොත දෙන්න වෙන්නේ. අර කුරුද්දක් වශයෙන් එනවා එනවා. දැන් හැමදාම බොන කෙනෙකුට නම් හවස් එක බාර් එකට යන්න ඕනේ කියන අරමුණ එනවා. හැබැයි හවස 4ටම එනවා කියලා අපි කියන්න බෑ. සමහරවිට 3ට විතර එන්නේ. බාගදා 4:00 එන්නේ, බාගදා 5ට එන්නේ. මේ වගේ අර එන ටයිම් එක වෙනස් වෙනවා. ඉතින් අර උදේ 3ට වට වැඩට යන්න ඕනේ කියලා එන අරමුණ හැමදාම උදේ 6ට එනවා කියලා අර කියන්න බෑ. බාගදා 5:00 විතර එන්නේ ආද වැඩට යන්න ඕනේ කියලා. ඒ වගේ අර ගීවා එන වෙලාවන් කියන්න බෑ එනවා මෙතරම්. අන්න එහෙම එකක් තමයි ඔය මනෝවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ අර එහෙම කියාකාරීත්වයක් තියෙන. ඒව ආවොත් විතරයි ඒව මතක් වෙන්නේ. ආවේ නැත්නම් ඒක මතක් වෙන්නේ නැහැ. දැන් සමහර වැදගත් දේවල් එහෙම පස්සේ මේ එන්නේ එතකොට මතක් වෙන්නේ ආ මතක් වෙන්නේ නැහැ නේ කියලා. ඒ වගේ අර අර එකක් ලෝක. සමාධිය මේකට අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ කියන්නේ සමාධිය හොයන්න ගියත් ආපහු මම ඉදිරියටපත් වෙනවා. ඒ සමාධිය කියන එකක් හොඳයි. තිබ්බත් වෙන්නේ සමාධිය කියන එක ගැන ඉස්සෙල්ල කියලා දෙන්නම්. සමාධිය කියන්නේ දැන් ඔය ආගේ දේශේ කියන අරමුණු එන්න නොදී හිත ඒ කියන්නේ ඒ අරමුණු නැතුව හිත උපේක්ෂාව කියලා එකක් තියෙනවා. දැන් ඔයාලට දිත්‍ය දැකපුවාම රාගය ඇති වෙන්නේ නැහැ, දේශය ඇති වෙන්නේ නැහැ නේ. එන තරහක් ඇති වෙන්නේ නැහැ, මොකුත් නැහැ දිත්‍ය දැකපුවාම. ඒ වගේ අර හිතේ අර කෙලෙස් එන්නේ නැති අරමුණක හිත තියාගන්න බල. ඔයා බුදුහාමුදුරුවෝ ගැන මතක් වෙනකොට කෙලෙස් දෙන්නේ නැහැ. ඊට පස්සේ මෛත්‍රී භාවනා කරනකොට කෙලෙස් දෙන්නේ නැහැ. ඔයා හුස්ම දිහා බලා ඉන්නකොට රාගය එනවද, දේශය එනවද ඒව ඉන්නේ නැති අරමුණ වල හිත තියාගන්න බලනවා. තියාගන්නකොට වෙන්නේ මොනවද දන්නවද? ඔයාගේ රාග සිතුයි, දේශ සිතුයි එන්නේ. දැන් ඔයා මෙහෙම හිතුවොත් පටවි 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 කියා හිතා ඉන්නවා. ඊට පස්සේ මහා කැලේට ගිහිල්ලත් තාපසෙක් වගේ හරි කොහොම හරි හාමුදුරුවෝ කෙනෙක් වශයෙන් හරි භාවනා කරමින් පටවි පටවි කියා හැම වෙලාවෙම පටවි කියාම ඉන්නේ. එතකොට මේ පටවිය කියන එකේ රාග සිත් උපදින්න හේතුත් නැහැ, තරහ උපදින්න හේතුත් නැහැ. එතකොට මොකක්ද දන්නවද? එන්නේ හිතට රාගයයි දේශයයි මේක අඩු වෙනවා. ඒ කියන්නේ පුරුද්දක් වෙනෝනේ දැන් මේක. මම ඔයාලට කිව්වේ ඉස්සෙල්ල පුරුද්ද නිසා හිත වෙනවා කියලා. ඊට පස්සේ කද්දිකටම මේක පුරුද්දක් වෙන නිසා අර රාග දේශ සිත් නැතුව හිත නිකන් අර අර නිකන් උපේක්ෂා වගේ කියන්නේ තියෙන ඒක තියෙන හින්දා රාග දේශ නැති නිසා හිතේ ඊළඟ ස්ටෙප් එකට යනවා. ඒ කියන්නේ රාගයේ දේශ නිපදෙන්නේ නැති වුණාම එතනින් පස්සේ නිකන් ඔය ඉස්සරහට ආලෝක එනවා ඇස් තියන් ඉන්නකොට ඒවා ඒවත් එක්ක බැඳී ගියාම මේ ඇසෙන් කලින් ගන්න දේවල් එයා කණ්ඩ යන්නේ නැහැ. දැන් අපි දැන් අරමුණන්නේ ෆලෝ කරන්නේ පටවිය කියන අරමුණනේ. එතකොට කනේ සද්ධානයකවත් ඒව නෙවෙයි මෙයා ෆලෝ කරන්නේ අවස්ථාවේදී අර හොස්මහරි මොකක් හරිනේ. එතකොට ඒකේ මේ කාම වස්තුවක් නෙවෙයිනේ. ඒ කියන්නේ මේ ප්‍රඥා ලෝක පරිහරණය කරන කාම වස්තුවක් නෙවෙයි නිසා අර හිත ඊළඟ ස්ටෙප් එකට පනිනවා. ඒ කියන්නේ අර හිත නිකන් ඒකාග්‍ර වෙලා ගිහිල්ලා මේ මනස් ලෝකේව පරිහරණය කරන්නේ. දැන් ඊට පස්සේ ඉන්නේ ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝනේ ධ්‍යානවල ඉන්නේ. එතකොට එයාලා කාම වස්තුන් පරිහරණය කරන්නේ නැහැ. කාන්තාවවත් නැහැ. ඒ කියන්නේ ඒ බ්‍රහ්මය දන්නේ කවදාවත් කතා කරන්නවත් නැහැ. ඒ කියන්නේ එයාලට ධ්‍යානයකමනේ වැඩ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට තරන්න දේවල් නැහැ. හැම වෙලාවෙම බ්‍රහ්මයේ ඔක්කොත් ඉන්නේ භාවනා කරමින් නැත්නම් ඉන්නේ සක්මන් කරමින්. ওই දෙකෙන් එකක් විතරයි එයාලා කරන්නේ. ඒකෝට එයාලා අනිත් බ්‍රහ්මයාට කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ බණ හරි මොන හරි කතා කරොත් ඇරෙන්න අර එහෙම වෙන දෙයක් කතා කරන්න එයාලට දෙයක් නැහැ. ඉතින් අර අර ස්ටෙප් එක පැනපු ගමන් එයාගේ හිත ඒ ධ්‍යානයට එනවා. එහෙම තමයි ඔය ධ්‍යානසම හැදෙන්නේ. දැන් වෙන ආගම් වල කරන්නේ එහෙම තමයි. يعني යාලා කැලේකට ගිහිල්ලා ඉන්නකොට මේ කාම වස්තුන් පේන්නේ නැතු වෙනවා මුලින්. මේ කියන්නේ දැන් ওই හිමාලයට ගියා කියමුකෝ. එතකොට යාලට පුරුද්දක් වශයෙන් කාමයේ පේන්නේ, ගස්කොළන්නේ පේන්නේ. ඒව පේනකොට ඒවට රාගය ඇති වෙන්නේ නැහැ නේද? ගැන එහෙම. එතකොට ටික ටික කාලයක් යනකොට හිත නිකන් ඒ පරිසරයට හොරු වෙලා යම්කිසි ශාන්ත භාවයක් එනවා. ඒ රූප පේන්නේ නැහැ නේ මොකද කාමයේ එහෙම ඇවිස්සෙන. ඊට පස්සේ යාළගේ කමටහන යාළ පුරුදු කරනකොට යාළගේ හිතත් අර ස්ටෙප් එකට වැටෙනවා. ඒ කියන්නේ ඔය මං කිව්වේ අර මේ කාම ලෝකේ පරිහරණය කරන්න ඇති ධ්‍යාන වල ඉන්නේට යාළව වැටෙනවා. ඉතින් අන්නේ පිටු වැටෙනක තමයි ඔය මේ සමත භාවනාවෙන් එහෙම කරන්නේ. දැන් ඒ පිටු වැන්නට වැඩි තියෙන මොකද්ද දන්නවද? ඒක ලබා ගන්න කවුද? ඒ ලබා ගන්නෙ මම කියන එක නැති වෙන්නේ. ඒ කියන්නේ කාම වස්තු වලින් අයින් වෙලා ඉන්නේ කවුද? මම. එතකොට ඒ හිත ඊළඟ ස්ටෙප් එකට අරන් ගියේ කවුද? මම. එතකොට අර මේ පැත්තේ මම ඉද්දි තමයි ඔය ධ්‍යානෙ වැඩෙන්නේ. දැන් දැන් ඔය ධ්‍යානෙන් දැන් ડોක්ටර් මම හොඳම උදාහරණයක් කියන්න. ඒ කියන්නේ ඔය සමාධිය ධ්‍යානෙ උඩරම තියෙන ප්‍රශ්නයන්ටනේ. එයාලා අට සමාපත්තියටම සම්බන්ධෙන්න පුළුවන්. ඒ බුදු කෙනෙක් පහළ වෙලා සියලු බ්‍රහ්මයෝ නිවන් දකින්න පැයි මේ ඕකෙන් පුළුවන් නා. දැන් බ්‍රහ්ම ලෝකෙ ඉන්න සියල්ලම නිවන් දකින්න පැයි. එයාලගේ කිසිම අඩුවක් නැහැ මේ සීලේ සමාධියේ. ඒත් නිවන් දැක්කේ නැහනේ. ඒ නිවන් දකින්න බැරි ඕක නෙමෙයි ප්‍රධාන පොයින්ට් එක. ඕක එක පොයින්ට් එකක් විතරයි. ඒක ඕක ඇවිල්ලා උපකාරක ධර්මයක්. දැන් අපි කියන්නේ පින උපකාර වෙනවා කියලා මේ නිවනට. ඒ කියන්නේ අපිට සුගති ආත්මෙක ඉපදිලා ඒක ලබන්නේ ඒ වගේ ඕක යම් කිසි උපකාරයක් තියෙන හැබැයි ඕක නෙමෙයි නිවන. ඕක ඕක තියෙනකොට ටිකක් ලේසි අර මේ ධර්ම. ඒ වුණාට ඕක නෙමෙයි ප්‍රධාන සාධක. ඒ කියන්නේ අපිට මේ කියන්නේ මමත් ප්‍රේ කියන එක තමයි සියලු කෙනෙක් මම වටේ තමයි බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ රාගයේ තියෙන කාටද ඔයාට. ඒ කියන්නේ මමට තරහ තියෙන කාටද ඔයාට. එතකොට හරියට නිකන් ගහ මම නම් ඒක වටේ වැල්ලේ තිනවා වගේ වැල් රාගයේ දේශ එකෙන් කොවැල් ඒ වගේ අර ගහ මත තමයි එතෙන්නේ. මමත් මත තමයි එතෙන්නේ. එතකොට මමත්වයට පහර දුන්නොත් ධර්මයට අකුල් වෙනවා. ඒක නිසා තමයි දස සංයෝජනවල සක්කාය දෘෂ්ටිය කියනක මුලින්ම දාලා තියෙන්නේ. ඒ කියන්නේ සක්කාය දෘෂ්ටියනේ මුලින්ම තියෙන්නේ ඒක ඒවා දන්න ඕනේ ඉතින්. එතකොට ඒක මුලින්ම තියෙන්නේ ඒකයි. ඉතින් අන්න ඒ නිසා ඒ සමත භාවනාව කරන්නේ කොහොඳයි කරා කියලා ධර්මයට ඒ කියන්නේ ධර්මය අවබෝධයකට යනවා කියන එක එහෙම අනිවාර්යෙන්ම කියන්න බෑ ලබයිද නැද්ද කියලා. ඒකට ලොකුවට හේතුවක් වේද කියලා කියන්න බෑ. හැබැයි දැන් ඔයා දැන් මේ අනිත්‍ය දකිමින් ඉන්නෝ නම් අනාත්මය දකිමින් ඉන්නෝ නම් ඒවක් කමටහන්ට නම් යනවා නම් ඕක ඔතෝ මේනවා. ඉගෙන දැන් අනිත්‍ය දැක්කට පස්සේ අනාත්මය දැක්කට පස්සේ එතකොට දැන් අනාත්මය අවබෝධ වන ගමන් ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න කරන්න පුද්ගල භාවයක් නැහැ කියලා තේරුම ගමන් ඊට පස්සේ ගහ නැහැ කියලා තේරෙනවානේ. එතකොට වෙලට මොකද වෙන්නේ? රාගයේ දේශ නැමති වැල්ල වලට එතෙන්ට තනක් නැහැනේ. එතකොට ඔතෝම මේ රාගයේ දේශ නැතිවීමක් මත ඔය ධ්‍යාන එනවා. ඒ කියන්නේ ඔය සමාධිය ඕවා එනවා. එතකොට කෙනෙකුට පුළුවන් විදර්ශනාව පූර්වකවම ධර්මයට යන්න. ඒ කියන්නේ විදර්ශනාව මුල් කරගෙනම ඔය ධ්‍යාන අර මේවත් ඕයි නම් ඒවත් හදාගෙන එහෙම යන්නත් පුළුවන්. එතකොට අර සමතයක් විදිහට ඔය ආනාපානසති භාවනාව ඒවා තව කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි පාර දිගයි. දැන් ඕකෙන් ධ්‍යාන ලබලා මේවා කළා මේ පැත්ත හැරෙනකොට වයස ගිහිල්ලා මැරිලත් ඉවරයි. ඒ කියන්නේ අර ඒ කියන්නේ දැනටත් ලොකුවට දෙන්නේ නැත්නම් මේ ඔයාට ඉතුරු අවුරුදු 10 15 ඔක ළඟා කර ගන්නවා කියන එක ටිකක් අමාරුයි. දැන්ට ටිකක් ලොකු වේ يعني සමහර අයට අර උපතින්ම තියෙනවනේ ඒ කියන්නේ සිත සමෝධින ගතිය වැඩි අයට ඒ අයට නම් ඔක ලේසි. කියන්නේ තව ටිකක් ඉස්සරහට දිනු කරගෙන ධර්මයේ දිහා බලන්න. ඔක පටන් ගන්නකොටම ඉතින් විසිරෙනවා නම් ඉතින් තේරෙනවනේ අත්ත කතා. එතකොට මේ ඒ වගේ අයට මේ පැත්තෙන්ම අල්ලන්න බලන්න ඕනේ. කියන්නේ මේ විදර්ශනා පැත්තෙන්ම අල්ලන්න බලන්න ඕනේ. ඔක ඔට්ටෝ එනවා කොහොමද? ඔක බෝනස් එකක් විදිහට තමයි විදර්ශනාව කරන්න බෑ. මේ කියන්නේ සමාධිය සමතේ ආරම්භය වෙන්නේ. ඒ කියන්නේ ධ්‍යානෙ වෙන්නේ බෝනස් එකක් පැත්තෙන් අර සමහර ලොකු තැන් ටීවී එකක් එහෙම ගත්තා උණු වතුර බෝතලයක් එහෙම දෙන්නේ නිකන් ඒ වගේ අර ධර්මයේ තේරීමත් එක්ක ඔක ඔට්ටෝ එනවා. ඕක නිකන් තනියෙන් ගිහිල්ලා මිලදී ගන්න වගේ වැඩක් තමයි කරන්නේ උණු වතුර බෝතලේ. ඒ කියන්නේ ඔය පැත්තේ යන එක මේ හැබැයි ඕක ප්‍රයෝජනේ තියෙනවා. ඒ කියන්නේ ඕක අර කියන කෙනාનું වෙනස් වෙනවා. ඒ කියන්නේ සංසාර ඒ කියන්නේ බුද්ධ ශාසනයේ තියෙනවා තියෙනවා ඔය පැත්තෙන් එවිල්ලා මේ පැත්තට ආපුවා. ඒ වුණාට මේ පැත්තෙන් ගියා තමයි වැඩි. ඒ කියන්නේ මේ විදර්ශනාව මුලින්ම කරගෙන ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වඩමින් ගියා තමයි වැඩි. සමාධිය දැන් අයිතිකාරීත්වයක් මත මේ දැන් ඒ කියන්නේ දැන් ඔය සමාධියට අයිතිකාරයක් ඉන්නවා. දැන් මෙතෙන්දී අයිතිකාරීත්වය නැතිවීම මත ඔටෝයින සමාධියක් කියලා කියන්නේ අර මේ ඔය සමාධිය පිරිහෙනව කවදා හරි. ඒ කියන්නේ ඔය පුද්ගලයා ඉන්නෝනේ ඔය පුද්ගලයා උඩපඩියට නැද්දත් හිටපු ගමන් ආයෙ පල්ලට බහිනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි උඩින් යන අය පවා මේ අර ඔය කතාවල හැලලා තියෙන අපහු බිමයට හසලා ඒ වගේ අර ඕක පස්සට වැටෙනවා. හැබැයි මේ විදර්ශනාවෙන් ලැබෙන සමාධිය අර පස්සට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ධර්මය අවබෝධයත් එක්ක මේ සමාධිය ඉස්සරහට යනවා කියන කවදාවත් රිවර්ස් වෙන්නේ නැහැ. ඒ නිසා අර විදර්ශ මේ මේ කාලේ හැටියට හොඳයි කියන විදර්ශනාව මුල් කරගෙන යන එක තමයි ඇත්තටම. ඒ කියන්නේ කවුරු කොහොම කිව්වත් ඔය සීලය අරගෙන ඒක රකින්න ඕනේ. ඒ කියන්නේ ගුණ ධර්ම නැතුව ඇත්තටම ඔය ධර්මයේ ප්‍රගුණ වෙන ස්වභාවය අඩුයි. ඒ හැර මේ මේ කාලේ හැටියට ඉතින් අර තව කෙටි කාලයයිනේ තියෙන්නේ. ඉතින් අර වයසත් එක්ක බැලුවත් හැමදේම බැලුවත් තාම දැන් අවුරුදු 10 විතරමත් මේ නෙමෙයි ඉන්නේ. ඒවත් එක්ක බලපුවාම ඉතින් කොහොම හරි ඉක්මනින්ම වැඩේ කරගන්න නම් ඉතින් විදර්ශනා පැත්තට යන්න. ඒක අමාරු නෑ. ඉතින් හරියට මේ හිතන්න පුළුවන් නම් මේ ධර්මය කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. අර අර ඒ මේක තියෙන්නේ මේ මේ දැන් ඔයා දන්නවනේ මේ ගහකින් ඔක්සිජන් පිට කරනවා කියන මේ දැන් ඒ විද්‍යාව අනුව හරි ඔවා පරීක්ෂණ කරලා හරි වාට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ වායි විද්‍යාව නිසා ඉගෙන ගත්ත දේවල් තියෙනවනේ මේ පරිසරයේ තියෙන සාධක ගැන. ඒ වගේ මේ අත කනනාසය වැඩ ගන්න හැටි ගැන ඉගෙන ගන්නවා කියන එක තමයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ. මේක ගැන දැන් තියෙන්නේ වැරදි දස්ක විදිහකට. ඒ කියන්නේ මේක ගැන වැරදි අර්ථකථනයක් දැන් තියෙන්නේ අපි තුළ. ඒ කියන්නේ මේක මම ඉන්නවා මම කරන්න කියලා වැරදි අර්ථයක් අයිතුව තමයි මේක කෙලස් ඇදලා තින්නේ. හැබැයි මේකෙන් කවදා හරි ඇත්තටම මේක වැඩ කරන්න කොහොමද කියලා හේතු ඵල ධර්මයක් විදිහට මේක වැඩ කරන්නේ ඇත්තටම ඒක දැකපු ගමන් එයාට ධර්මය අවබෝධ වෙනවා. මහා ලොකු කතන්දරයක් නෑ. වැඩේ තියෙන අර කෙනකෙනා ඒකට හිතන්නේ යොදන්න ඒ කියන්නේ හිතන්න කැමති නෑ ඒක ගැන, නැත්නම් ධර්මයේ කැමති නෑ, නැත්නම් එයාලට ඒ කියන්නේ ගුණ ධර්ම නෑ. ඒ වගේ හේතු මත තමයි එයාලට සංකීර්ණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කවුද හරි ඕක තේරුණොත් තේරෙයි මේ සරල කාරණයක් කියලා. මහ ලොකු දෙයක් නේද? දැන් ඔයා දන්න ඕනේ පෙනහළුයි ඊට පස්සේ හෘදයයි වැඩ කරන්නේ හිතලා නෙවෙයි කියලා. ඔයා දන්න ඕනේ හෘදේ වැඩ කරන්නේ අපි කියලාද? නෑනේ, ඒක ඔයාට පැහැදිලි නේද? අන්නේ වගේ ඇත්ත කනනාසි වැඩ කරන හැටිත් ඔයාට දවසට පැහැදිලි වෙනවා. ඒතර දැන් හෘදේ පුද්ගලයේ කරනවද කියලා හුත් ගා මොකද කියන්නේ? නෑ කියලා කෙලින්ම උත්තර දෙන්න ඕනේ අද. එදාට ඇහෙපු ඇහැයෙන් රූප බලන්නේ වාදි කියලා හෙව එදාට ඔයා මොකද කියන්නේ? එදාට අර හෘදයට දුන්න උත්තරයෙන් තමයි. ඒ වගේ අර ඔය ඇත්ත කනනාසි කියන හය තියෙනවනේ මනෝවිද්‍ය ඇතුළ. ඔය හයත් අර වගේ වැඩ කරන්න කියලා ඔයා එදාට උත්තර දෙනවා. ඉච්චරයි අවබෝධය කියන්නේ. එතකොට ඒ හයේ මිදපු මම නෑ දැ. ඒ දැන් හෘදේ මම නෑනේ දැ. ඕක කරන්නේ. ඒ වගේම අර හයෙත් මම ඉස්සෙස් නැතිනවා. එතකොට මමස්සේ නැතිවීම මත රාගයේ දේශේ වෙලිලා තියෙන මමස්සේ මත. ඒ කියන්නේ මම කියන්නේ මෝහය කියන ඔය මම කියන එකට තව තමා මෝහය කියන්නේ අර මේ හැමකම වට ගැලපෙනවා. ඉතින් ඔය මෝහය මත තමයි රාගයේ දේශේ වෙලිලා තියෙන්නේ. ඒක අයින් වුණ ගමන් ඒ දෙන්නට ප්‍රවත්මක් නැතුව යනවා අරය මත ඉන්න. මේ ඇත්ත කන වැඩ කරන්න කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ දැන් මේ මේවා මේ කොහොමද වැඩ කරන්නේ ඔයා කියලාද මේවා කරන්නේ, නැත්නම් මේවා මේ හේතු සකස් වුණා මේවා, ඒ කියන්නේ හේතුවක් ඉස්සස් වුණා මේවා වැඩ කරනවා පාලනය කරන්න බෑ කියලා. දැන් මම උදාහරණ කියලා තියෙනවානේ. දැන් අර ටිකට් අදින මැසින් වගේ වගේ ඔය එක එක උදාහරණ කියලා දෙනවානේ. ඊට පස්සේ දැන් ඒවට මේ මේක ගැලපෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ මේ කියපු කතාව හරිද වැරදිද කියලා ඔයා නිතර බලන්න ඕනේ. ඔයා ඇතන හයිදී ආයතන බලනකොට දැන් අපි කියපු නිසා නෙවෙයි ඔයාගේ ආයතන දිහා ඔයාමනේ බලන්නේ. එතකොට ඔයාට ඔයාගේ ආයතන හය ගැන තේරෙනවා. එතකොට දැන් ආපහු ඒක වැරදි නම් ඔයාට කෙලින්ම අපිට කියන්න පුළුවන් මේක වැරදි මේක මෙහෙම නෙවෙයි. දැන් මං කියන ඔයාගේ ඇතුලේ මේ මොකක් හරි නෑ එහෙම නෙවෙයි. දැන් වෛද්‍ය විද්‍යාවන ඔයා කියලා දන්නවනේ. මං කියනවා ඇතුලේ මැණික් ගලක් තියෙනවා කියලා. මං ඔයාට බොරුවක් කියලා. ඒවා වෛද්‍ය විද්‍යාව ආරම්භය දන්න නිසා ඔයා ඒක හොයලා බලන හැම බලන. ඒකට ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් මේක ඇතුලේ මැණික් ගලක් නෑ කියලා. ඒ කියන්නේ ඇහැ ඇතුලේ නැද මැණික් ගලක් නෑ කියලා. ඒ වගේ මේ දැන් ඇස කනනාසය ගැනද මම ඔයාලට කියන්නේ වාගේ මේක ගැනනේ. එතකොට ඔයා ඔක බල බලා යනකොට වාට දැන් අපි කියන කාරණේ බොරු නම් ආපහු අපිට කියන්න පුළුවන්. ඒ විදිහට දැන් ඔයාටමනේ වැඩේ බාර දීලා තියෙන්නේ ඔයාගෙන බලන්න. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ අර වැරදි රෝන් මාර්ගය කියලා වෙන්නේ නෑ. ඒ කියන්නේ අර කවුරුවක් කියන කතාවක් පිළිගැනෙන්නක් නෙවෙයි මෙතන කරන්නේ. ඒ කියන්නේ යම් කිසි ගවේෂණයක් කරනවා, පරීක්ෂණයක් කරනවා තමන්ගේ ආයතන හයක. අන්න ඒක තමයි නිවනට හේතු වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ඇත්ත කනනාසිය වැඩ කරන්නේ හේතුඵල විදිහටද, නැත්නම් මමද මේම ක්‍රියාකාරීත්වය හසුරුවන්නේ දැන් කන්ට්‍රෝල් කරන කෙනෙක් ඉන්නවා කියලා අපි කතාවට කියන්නේ මේව කන්ට්‍රෝල් කරන්න මමද නැත්නම් මේවා හේතුඵල විදිහට වැටලන්න කියලා ඔන්නයි ප්‍රශ්න දෙක විතරයි ඔයාලට ධර්මයේ ඉස්සරහා ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මම මේ කෙටිම මාර්ගයක් ඔයාලට කියන්නේ අර මහ ලොකු කතන්දර නැතුව දැන් දුක මොකද්ද දුකට හේතුව මොකද්ද ඒ වගේ අර විශාල කතන්දර නැතුව මම මේ ෂෝට් කට් එකක් කියන්නේ. එතකොට අර අර දෙක විතරයි ඔයාලට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි මේක පාලනය කරන කන්ට්‍රෝල් කරන කෙනෙක් ඉන්නවද නැත්නම් හේතු වලින්ද මේක වෙන්නේ කියන එක ඔය දෙක විතරයි බලන්න තියෙන්නේ. ඔය දෙක බලනකොට මේ කතාව පැහැදිලි වෙනවා. හලකු ගැම්පුවෙන් හිතන්න ඕනේ නැහැ මේක ධර්මයේ කියලා. අර අර එහෙම හිතන්න කියනොත් මේක අමාරුයි. නිකන් සරල වෙන්නත් හොඳ නැහැ. නිකන් අර සාමාන්‍යයෙන් ගන්න එක ගැන හිතපුවාම ඔක තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩියෝ නැහැ මේ. ඒ කියන්නේ ඉස්කෝලේවත් ගියේ නැතුව රත්නපුර ගත්තේ යා කොල්ලෙක් කියලා. ඒ කියන්නේ ඉස්කෝලේවත් ගියේ නැහැ පොඩි කාලේ අම්මලා දාලා ගිහින්නා එහෙම ගිහින්නා ඊට පස්සේ අවුරුදු 10ක් 12ක් වෙනකන් කොහොම හරි ඉඳලා ඉස්කෝලේවත් හරියට ගිහින්නා නැතුව අන්තිමට ඔය කොළඹ දිහා ගිහිල්ලා අවුරුදු 14 බදා මෙහෙම මනන්න ඇයි අම්මා දාලා ගිහිල්ලානේ. අම්මා මේ පාලමක් ඒ කියන්නේ අම්මා කරලා තියෙන වැඩේ පාලමක් තියෙනවලු ගඟේ. එතකොට පාලමෙන් මෙහා පැත්තට දාලා එතනින් ගිය පාර මොන්ටිසෝරිස් ගිහිල්ලා එන ගමන් ගිය පාර ආයේ අම්මා ඇවිල්ලාම නැහැ. වෙනමස් එක්ක පැනලා ගිහින්. ඊට පස්සේ තාත්තත් කාලයක් හදලා තාත්තත් වෙන කෙනෙක් බඳලා ගිහින්. ඊට පස්සේ ආච්චි ගාව හැදිලා ඔහොම ඔහොම හැදිලා කොහොම හරි ගෙනගෙනත් නැහැ. කොහොම හරි බදාමන්ලා රමයක් කරලා අවුරුදු 14 ගම කොළඹ ගිහින්. ඔහොම කාලයක් ගිහිල්ලා ඊට පස්සේ මට ඔය පහුගිය කාලේ ගාමුණා. ඒක දැන් නම් වයස අවුරුදු 30ක් විතර වෙනවා. හැබැයි ඉතින් ඔය මොකවත් ඉගෙනගෙන නැහැ. හැබැයි මේ ධර්මතාවය කියපුවම ධර්මතාවයේ සිංහලක් තේරුණා. ඒක කලනාසේ අර මේ වැඩ කරන්න බෑ. හැබැයි ධර්මයට ලැබියු. ඒ කියන්නේ ලොකුවට බණ අහලා තිබ්බෙත් නෑ. ඒ වුණාට මේ
හුරු කරලා තියෙනවා.
ඔව් ඒක. ඒක තමයි මම කියන්නේ. ඒක හරි. දැන් ඒ වගේ අර ලොකුවට අර දෙයක් ඕනේ නෑ. මම කියන්නේ අර සංසාරේ දැන් හුරුව තියෙනවනේ ඔයාලට උනත්. ඒ කියන්නේ අපිට මට ඔගේ තියෙන නිසානේ මේ ධර්මයට ලැබියුනේ. එතකොට අර මේක මහා ලොකුට අල්ලන්න දෙයක්වත් නෑ. මේ හරියට හිතලා බලන්න ඔක අඩුමතරම් මේක දැනුමක් වශයෙන් හරි මේක ගියොත් ඔළුවට මෙහෙම එකක් තියෙන්නේ කියලා අඩුමතරේ ධම්මානුසාරී හරි වෙනවා. ඒ කියන්නේ අර ඒ මට්ටමකට හරි ඇදී තියාගන්න පුළුවන් සෝවාන් නොවුනොත් එතකොට ධම්මානුසාරී වුණොත් අනිවාර්යෙන් ඊළඟ ආත්මෙදී හරි සෝවාන් වෙනවා. ඒ කියන්නේ ඒක ධර්මයේ දියුණු වෙනවා. එහෙනම් මේක බැරි නෑ. අර අර ධර්මය ගැන අර හිතේ තියෙන ලොකු බය මේක කරගන්න කියලා ඊම අයින් කළා. සරල විදිහට බලන්න මේක ඇත්තටම මේ කරගන්න පුළුවන්. මේ අර නිකන් තවත් චරිතයක් වෙන්න හොඳ නැහැ මේ මාර්ගය යනකොට. හැබැයිම අර දැන් අපිට අපිට දැන් අපි තියෙනවානේ අපේ දැන් ධර්මයේ කරගත් ප්‍රමාණය අපි රකින්න සිල් ගැන අර ඒ වගේ අර නිකන් අපි තුළ තියෙනවානේ යම් කිසි චරිතයක් හදෙනවානේ. ඒක අවශ්‍ය නෑ මේකට. මේකට අවශ්‍ය මේ ඇස කනනාසී කියන ඒවා මේවා වැඩ කරන්නේ කොහොමද කියලා හොයන අර පරිස්සකෙක් වගේ කෙනෙක් වෙනවා වගේ වැඩක් තමයි මෙතන ඇත්තම කරන් තියෙන්නේ. يعني ඒව ගැන පරිස්සම් කරන්නේ නැහැ. ඒව ගැන අධ්‍යයනය කරන්නේ නැහැ. අනිත් හැම කෙනෙක් තමයි මෙතන වෙන්න ඕනේ. ඒව උන ගමන් ඒ අය ගැන එයා හොයා ගන්නවා. ඒ අය ගැන හොයාගත්තම සියලු ලෝකෙම මිදෙනවා. එයාට කරන්න තියෙන පොඩි වැඩ. හැබැයි මිදෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. يعني මේ සියලු කෙලෙස් වලින් සියලු දේවල් වලින් මිදෙනවානේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඔය හැය මත තමයි. කරනාසේ ඔයිට හැය මත තමයි තියෙන්නේ. ඇහැ ඉපදෙනවත් එක්කම මේ ඇහැ නිසා මේ මනෝවිද්‍යාවක් ඉපදෙනවා. ඒ කියන්නේ ඇහැට බෑනේ මේව කරගන්න. ඒ කියන්නේ ඇහි නෑ මේ දැන් කොත්ගහ කියන එක. දැන් කොත්ගහ කියන එක ඇහි නෑ. එතකොට හැඩේ විතරයි ඇහැට පේන්නේ. එතකොට හැඩේ කොත්ගහ නෑනේ. ඒ හැඩේත් එක්ක ඊළඟට මනෝවිද්‍යාවට තමයි කොත්ගහ කොත් ගෙඩි බත් කන්න පුළුවන්. අර කොස් කොල ඒ වගේ අර ඉතුරු චිත්‍ර ටික ඇදගෙන ඉන්නේ මනෝවිද්‍යාවත් එක්ක. දැන් අර එක තැනක ගලක් එල්ලුණා කියමුකෝ. එතකොට එතන පස්සා තියෙන පස් ටිකයි ගස් ටිකයි ඇදගෙන එන ඕන නායක් යනකොට අන්න ඒ වගේ අර ප්‍රධාන අර මූලික අවස්ථාවේ අර අරමුණත් එක්ක කොස් ගහ දැකීමත් එක්ක ඉතුරු ෆයිල් ටිකත් ඊට පස්සෙන් ඇදගෙන එනවා. දැන් සමහර දේවල් මෙහෙම තියෙනවා. දැන් අපි ඉතිපිසෝ භගවා රහන් සම්බන්ධෝ කියන අපි ටිකක් කෝච්චි පෙළි කෝච්චි මේ පෙට්ටි ටික වගේ එක පේලියටනේ දාන්නේ. ඒ කියන්නේ අපි ඒ වගේම ඒක එනකොටත් එන්නේ පේලියටම. දැන් ඉතිපිසෝ භගවා රහන් කියලා ඉන්නේ ආපහු පේලියට දාන විදිහටම ආපහු වෙනවා. අර මං කිව්වා මේ ඩස්පින් එකක් වගේ කියලා මේක මේ මනෝ ඉන්දේ ඒකේ වේ ෆයිල් දාන විදිහටමත් එනවා ආපහු. ඒක එනකොටත් ආපහු පේලියට එනවා. ඒ අපි දාන විදිහට තමයි එකෙන් ආපහු දෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කියන්නේ මේ ආයතන ඒ කියන්නේ මනෝවිද්‍යාවේම දැන් ඇහි රූපයක් ස්පර්ශ වුණ ගමන් ඒ හැඩයත් එක්ක දාගත්ත දත්ත ටික මනෝවිද්‍යාවත් එක්ක තමයි එන්නේ. ඒතකොට කනේ සද්දයක් ඇහෙනකොට මේ ගෙබ්බ දැන් ඒ සද්දේ නැහැනේ ගෙබ්බ කියලා නะ. ඒ කියන්නේ හඬක් විතරයිනේ එන්නේ. එතකොට ඒ ගෙබ්බ කෑගෑවේ ඒ වාහනේ හෝන් එක ඒ ටික මනෝවිද්‍යාවත් එක්ක තමයි ඒ ෆයිල් ටික එන්නේ. සමහර වෙලාවට හෝන් නැහෙනවා. අර ෆයිල් ටික එන්නේ. අපි එතකොට තමයි අපිට හෝන් එක ඇහිලා නැහැ කියලා අපි දාස් කියන්නේ. අර තව කෙනෙක් ළඟ ඉඳලා අහන්නේ වාට ඇහුන්නේ නැද්ද ඒක? වාට ඇහුන්නේ නැද්ද ඒක කියලා. ඒ උනර කනේ කිස්පස් වෙලා අර අර ෆයිල් ටිකත් එක්ක කනෙක්ට් වෙලා ඒ ටික හැදිලා නැහැ. දැන් ඊළඟට හොඳම දේ තමයි ડોක්ටර් මේ දැන් අපි ඇහැ ඉස්සරහා රූප 100ක් 200ක් තියෙනවා. අපි දන්නේ කොයි එකකටද වැඩිද? අපි 10 දෙනෙක් තේලියට වාඩි වෙලා ඉන්න පාරක් ළඟ. දැන් ඒ පාරක් ළඟ ඉන්නවා. එතකොට 10 දෙනෙක් එක්ක පේලියට ඉන්නවා එක විදිහටම බලාගෙන මන් දකින්නේ කාර් එක ඊළඟ වෙනෙක් කෙනෙක් දැකලා තියෙන කැබ් එක වෙනෙක් කෙනෙක් දැකලා තියෙන පාර ඒ වගේ දැන් අර අපි ඉස්සරහට එන අරමුණු වලින් අපි ඒකත් අර ටිකට් අදින මැසින් එක වගේ ඒ කියන්නේ දැන් ඔයාගේ ඇහැ ඉස්සරහට රූප 100ක් 200ක් එනවනේ මේ අවස්ථාවේ එළිය බැලුවොත් එහෙම ඒ කියන්නේ ගහ තියෙනවා ගහේ කොළ තියෙනවා අතු තියෙනවා සමහර ගෙයක් තියෙනවා ඒ වගේ දහසක් දේවල් පේන අතර පාද ඔයා හඳුනාගන්නේ කොස්කොලේ විතරයි. එතකොට දැන් එතනත් බලන්න හරිම මේ සම්භාවිතාවයකින් එකක් එන්නේ. ඒ කියන්නේ අර නිකන් ටිකට් අදින එකෙන් වගේ අර කොයි එක හඳුනාගන්නේ කියලා දන්නේ නැහැ එතෙන්දි. එතකොට දැන් සද්ද ඇහෙනකොට උනත් මේ අවස්ථාවේදී කුරුල්ල කෑදාය ගෙම්බු කෑදාය වාහනවල සද්ද ඇහෙයි ඒ වගේ ගොඩක් සද්ද තියෙන අතර ඔයා මොකක්ද හඳුනාගන්නේ කියලා ඔයා දන්නේ. එතකොට ඒ වගේදත් හැමතැනම තියෙන්නේ මේ අපිට තීරණය කරන්න බැරි ස්වභාවයක්. ඒ කියන්නේ නිකන් අර ඇත්තටම සියලු දේ අපි අහලත් නැහැ. ඒ කියන්නේ මොකක් හරි ඒ වෙලාවට ගන්න දේ තමයි අපිට ඇහිලා තියෙන්නේ. ඉතින් බලන්න කොහෙතරම් අපිට ඇත්තටම පේනෝ නම් සියලු දේ දැක තියෙන්නේ එළියදී. දැන් අපි දෙන්නම එළියදී හබලා ඉන්නෝ නම් ජනේදෙන් ඔයා දැකලා තියෙන්නේ කොස්කොලයක් මම දැකලා තියෙන්නේ පොල් ගෙඩියක්. ඉතින් අර අර එතකොට දැන් අපේ ඇහි ඒ වුණාට කොස් ගහත් ඇදලා පොල් ගෙඩි හැමදේම වැදිලා ඒ වුණාට අපි හඳුනාගෙන තියෙන එක. එතකොට මොකක් හඳුනාගන්න ඉන්න වේද කියලාවත් ඇහැ දන්නේ කන දන්නේ නැහැ. ඉතින් බලන්නකෝ මේ දෙන අරමුණු 100ක් 200ක් ඉස්සරහ හැලෙදිනා ඒකිනුත් එකයි ගන්න තියෙන්නේ. කොයි එක ගැන ඉති කියලා දන්නේ. ඉතින් ඒ වගේම ලාමක වැඩක් අපිට වෙන්නේ. ඒ කියන්නේ මේ අස්කනන පොලිනත් වෙන්නේ එහෙමයි. ඒ වගේ මනෝවිද්‍යාවත් එහෙමයි. ඒ කියන්නේ අපේ ඕනි ෆයිල් වෙන්නේ සමහර ලාට බලදා මතක නැහැ කියන්නේ ඒකනේ. ඒ කියන්නේ එහෙම ඉන්නේ. දැන් තව එකක් කියලා දෙන්නම්. දැන් සාමාන්‍ය දවඩ බණ අහනවා කියනෝනේ ඒකත් ෆයිල් එකක්. ඒ කියන්නේ දැන් භාවනා කරන්න ඕනි කියනෝනේ ඒකත් ෆයිල් එකක්. සිල් ගන්න ඕනි කියන්නේ ඒකත් ෆයිල් එකක්. ඒතකොට දැන් බණ අහන්න ඕනි කියන ෆයිල් එක කොහෙලා හරි උඩට ආපුවන් තමයි මතක් වෙන්නේ. ආ මම බණ අහන්න ඕනි. ආම සිල් ගන්න ඕනි ඒ මතක් වෙන්නේ ෆයිල් එකේ වෙලාවට. ඒකට ඔයා හිතන්නේ ඔයා හිතුවා කියලා නෙමෙච්ච කල්ලේක. ඔයා හිතුවා නෙමෙයි අර බෝල කරකින අතර ওই බෝලෙත් උඩට එනවා. ඔයා දැන් කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හරි අම්මගෙන් හරි අහලා ඔයා දැන් ෆයිල් එකක් දාලානේ තියෙන බණ අහන්න ඕනි කියලා හරි මොකක් හරි කල්යාණ මිත්‍රෙක් නිසා. එතකොට දැන් ඒ ෆයිල් එක එනවද ඒ කියන්නේ නවසීලන්තින් ජාතිකයකට බණ අහන්න ඕනි කියන ෆයිල් එක. ඇයි එන්නේ නැත්තේ? නෑනේ යාගේ ආ ෆයිල් එකක් විදිහට නෑනේ. ඉතින් එතකොට දැන් එතකොට ඔයාලට බණ අහන්න නැත්තම් ඒ ෆයිල් එක ආපු නිසාද ඒක මත උනේ? ආ එහෙනම් ලෝකේ හැදෙන්නේ මොකක් මතද? ස්පර්ශ වීම මත ලෝකේ හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ලෝකේ නිර්මාණය වෙන්නේ හැම වෙලාවෙම ඇහි රූපයක් ස්පර්ශ වුණොත් ඒක මත. කනේ ශබ්දයක් ස්පර්ශ වුණොත් ඒක මත. එතකොට ලෝකේ තීරණය කරන්නේ ඔයා නෙමෙයි. ස්පර්ශේ. හ්ම්. එතකොට ස්පර්ශේ මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ ඇහැට රූප 100ක් 200ක් අතර එකයි ස්පර්ශ වෙන්නේ. එතකොට ස්පර්ශය අපිට තීරණය කරන්න බෑ. මං කියෝ එක්කත් ඔස්කොලේ දකින්නේ කියලා. එතකොට ඒ වගේ ස්පර්ශය අපිට තීරණය කරන්න. එතකොට ලෝකේ හැදෙන ආකාරය අපිට තීරණය කරන්න බෑ. හැම වෙලාවෙම ස්පර්ශ වෙන දේවල් වෙනවා. අපි කරන වැඩේ ඒව අපි හිතුවා. අපි තමයි ඒව හිතන්නේ. අපි තමයි ඒව කරන්නේ කියලා හැම එකක්ම බදා ගන්නවා. අර මං අර දුස්ස කිද්දෙන් දැන් මොහිනීගේ ළමයාට උපෙන්න දෙන වගේ වැඩක් කරන්නේ. මොහිනීගේ ළමයා අපි දෙන්නේ හදලා තියෙන්නේ. ඒකට දැන් තාත්තා විදියට උපෙන්න දෙන වගේ මහා ගැළපෙන්නේ නැති වැඩක් තමයි මෙතන කරන්නේ. සියල්ල වෙන්නේ හේතු විදියට. දැන් මේ ගැද මං කියන ස්පර්ශය වට තීරණය කරන්න බැහැ කියලා මනෝවිද්‍යාවේ දැන් හොඳටම තේරෙනවානේ. ඒක ෆයිල් නේ ස්පර්ශ වෙන්නේ. ඉතින් ඒ වෙනකන් ඉඳලා මොකද්ද කරන්නේ? මේ පැත්තේ මම කියලා එකක් හදාගෙන අරකේ පැනලා බදා ගන්නවා වගේ එකක් කරන්න. දැන් එතකොට අන්නේ වගේ මහා මෝඩ තැනක අපි ඉන්නේ. ඉතින් කවදාවත් ඔයා මේ සංසාරේ හිතලා නැහැ. දන්නවද? ඒ කියන්නේ ඔයා මේ සංසාරේ කවදා ඉඳන් ඔයා ඉපදුනාද ඔයා කවදාවත් හිතලා නැහැ. අර ආපු අරමුණක් තමයි ඔයා හිතුවා කියලා වැරන් තියෙන්නේ. ඉතින් අන්නේ එහෙම සංසාරයක් තියෙන්නේ. එතකොට දැන් ඔය ෆීල් ගන්න ඕන කියලා අරමුණක් තිය ආපු වෙලාවට තමයි ඔක පො වෙලන් වෙනකොට එනවා සමහරවිට පොයට කලින් දවස් වෙනවා බාධා පොයට පදිකට විතර කලින් එනවා බාධා පොයි නැතුවත් ඔය කියනවා එහෙම කියන්න බෑ කොයිලා මේක කරා දානේම මේකේ ආපස්සට තියෙනවා ඒ කියන්නේ අර මේක නිකන් මොකද නිකන් චක්කයක් වගේ තමයි ඒකට දානේම කරකේ කරකේ තියෙනවා එක එක උඩ එනවා නිකන් මනෝවිද්‍ය ඒ වගේ ස්වභාවයකින් තමයි හැම වෙලාවෙම තියෙන්නේ ඒ කියන්නේ ඒකෙන් අර පරණ බක් කියන එකම තමයි ඒක කරන්නේ මේ එතකොට කවදා හරි ධර්මය අවබෝධ වුණා කියමුකෝ ඔයාලට එතකොට අලුත් ෆයිල් එකක් යනවා අරකට ඒ කියන්නේ මම දැන් සෝවාන් වුණා කියලා ඊට පස්සේ මොකද දන්නවද කියන්නේ ආයෙත් ඔය ෆයිල් එක කරගෙන අතර එනවා ඔකට ආපු ගමන් මොකද එයා දන්නවා ධර්මානුකූලව ඒ කියන්නේ මොකද උනේ අර දත්තේ ස්පර්ශ වුණ නිසා ආවා කියලා එතකොට එයා මොකද වෙන්නේ එයා එක මමත්ෙන් ගන්න යනවලු එයා නෑනේ එතකොට එයාගේ එක අතහැරෙනවා ඒ කියන්නේ අනිත් අයට සිද්ධිය කියන්නේ යනවද මම වැඩේ කරා මම සෝවාන් වුණා කියලා කියන්නේ නැවද නැත්නම් එයා ඒක ආපු ධර්මතාවය දකින්නවද ඒක ආවේ කොහොමද කියන්නේ ආවේ කොහොමද කියලා දැකපු තැන එයා නිස්සද්ද වෙයි ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ නේ යාගේ එකක් නෙවෙයි ඒ වගේ අර හැම දෙයක්ම විනිවිද පේනවා එයාට එතකොට එයා කොහෙවත් දෘෂ්ටියකට කොහෙවත් හිරවිල්ලකට යාහු වෙන්නේ නැහැ ඒ අන්න ඒ වගේ හැම තැනකින්ම ගැලවෙන විදිහට තමයි මේ ධර්මයේ ඒ කියන්නේ අවබෝධයත් එක්ක හැම දෙයක්ම ගැලවෙන විදිහට තමයි මේක තියෙන්නේ කියන්නේ මේ ඒක අවිද්‍යාව කියන එක ස්වභාවිකව ලැබෙන දෙයක්. ඒ කියන්නේ දැන් අවිද්‍යාව කියන එක අපි හදලා නෙමෙයි දැන් මං අර වයස් කියලා කිය දැන් බාන්දුරාමල ඇතුප්ත සත්ත්වයන් අකුලා ගන්නක මේ එක ස්වභාව ධර්ම නිර්මාණය. ඒක ස්වභාව ධර්ම නිර්මාණය කළා කියන විදිහ සුත්‍රිගහ ඇලිලා ඇඟේ ගිහින් බෝ වෙනවා. ඒක ස්වභාව ධර්මයේ හදලා තියෙන විදිය. දුගියන් වලට කට තියෙනවා. ඒක හදලා තියෙන විදිය. නැරෝස මගේ සුබයක් තියෙනවා ඒක හදලා තියෙන විදියක්. ඒකට ඒක සුභාධර්ම නිර්මාණය කළා. දැන් බාන්දුරාමල බලන්න සුභාධර්ම නිර්මාණය කළා තියෙන සාධාරණ විදිහද අසාධාරණ විදිහද? දැන් බාන්දුරාමල ඇත්තටම අසාධාරණයි මේ සත්තු ගියාම යවහ ගන්න. එතකොට ඒක සතාට හානියක් නේ. එතකොට දැන් සුභාධර්ම විස වායු නිස්පාදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ හැදිලා තියෙනවා. ඒ වගේම සර්පය හැදිලා තියෙනවා. එතකොට මේ සුභාධර්ම කියන්නේ සාධාරණ තැනක් නෙමෙයි. එතකොට මේ සුභාධර්ම විසින්ම හදපු තවත් නිර්මාණයක් තමයි දැන් සුභාධර්ම සුත්‍රි ගහට අර උගුල දීලා ඒ කියන්නේ ඇලිලා යන්නේ. බාන්දුරා ගහට ආහාර ගන්න අර උගුල දීලා පොල් ගෙඩියට පාවෙලා යන්න පුළුවන් විදිහට වතුර හැදලා. එහෙම හදන අතර දැන් තවත් නිර්මාණයක් කළානේ මේ මිනිස්යා නෙමෙයි මේක ඒ කියන්නේ කොළඹ කියන තවත් යම්කිසි හැඩයක් තමයි මේ අපි මම කියන මේ හැඩේ. මේකත් සුභාධර්මයි නිර්මාණය කළා. මේක නිර්මාණය කළා මේක අන්දලා මේකට කරලා තියෙන වැඩි මේකට දස්සියක් එන්ටර් කරලා අර බාන්දුරාමල් එන්ටර් කරා වගේ මේකේ මම ඉන්නවා කියලා මේක රාගයේ දේශයේ කියලා ටිකක් පටනවලා මේක අන්දලා එතකොට දැන් මේකෙන් තමයි මේක පවතින්නේ ඒ කියන්නේ මේකේ ඇත්ත ස්වභාවයේ තියෙද්දි ඒ කියන්නේ හේතුඵල විදියට වැඩ ගන්න ස්වභාවයේ තියෙද්දි දැන් මේක නිකන් අර මෙමරි කාඩ් එක වගේ ස්පේස් එකක් තියෙනවනේ විඥානේ ඒ කියන්නේ මොකක් හරි එකක් දැම්මොත් එහෙම ඒ විඥානයේට විඥානය කියන්නේ දැනගත්තා කියන අතියට ඒක ඒ දැනගත්තා කියන එකට මොකක් හරි දත්තයක් දැම්මොත් දෙක කුණුහරුපයක් දැම්මොත් එයා කියන කුණුහරුපය ඒ කියන්නේ හොඳ වචනයක් දැම්මොත් හොඳ එක කියන්නේ ඒක හරහ කියලා දැම්මොත් හරහ කියලා කියන්නේ ඒ වගේ දැන් මේකේ මේ විඥානයට අතුරක් කරලා තිනවා දත්ත ටිකක් ඒ කියන්නේ නාම ධර්මත් එක්ක කියන්නේ මම ඉන්නවා ඊට පස්සේ රාගය කියලා එකක් ඇති කරලා අනුකම්පාව කියලා දේවල් ඇති කරලා තරහ කියලා දේවල් ඒ වගේ දත්ත ටිකක් මේකට එන්ටර් කරලා තියෙන්නේ හදපු ටික. එතකොට දැන් මේ ඒ ටිකෙන් තමයි මේක දුවන්නේ. ඒ කියන්නේ ඒ ටිකෙන් තමයි කර්ම රැස්වීමේ දුවන්නේ. හැබැයි ඒ වුණාට මේක වැඩ කරන්නේ හේතුඵල විදිහට. හැබැයි අර හේවනැල්ලට හොල්මනක් කියලා බය වුණා වගේ මේ ඒ කියන්නේ හේවනැල්ල තුල හොල්මනක් නැහැනේ මේ 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 ඒක හේවනැල්ලක් නේ. ඇත්තටම හොල්මනක් නෙවෙයිනේ. ඒ වගේ මේක අද්දලා තියෙන පුද්ගලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ ඉන්නෝ කියන ගතිය සුභාධර්මයෙන් හදලා තියෙන්නේ එහෙම. එතකොට ඒක මම කරනවා කියන ගතියත් එක්ක කර්ම තේ වෙනවා. ඒ කියන්නේ දැන් මම ගැහුවා, මම වඩිනවා, මම දන් දෙනවා කියලා හිතීමත් එක්ක සුභාධර්මයේ තුල කර්ම තේ වෙනවා. ගබඩාවීමක් වෙනවා. ඒ කියන්නේ දැන් දෙයක් පරිහානියට පත් වෙනකොට දැන් දහව කොලයක් එහෙම දිරලා ගිහිල්ලා ආපහු පස් වලට එකතු වෙලා පොර වෙලා තවත් දහකට උරා ගන්න ඕනේ. ඒ වගේ තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දෙයක් විනාශ වුණාම ඒක දිරලා ගිහිල්ලා තව දෙයක් නිෂ්පාදනය වෙනවා. දැන් ඔය ඛනිජ තෙල් එහෙමත් හැදිලා තියෙන්නේ එහෙමනේ. ඒ වගේ මේක හැම වෙලාවෙම තව දෙයක් බවට පරිවර්තනය වෙනවා, තව දෙයකට ගන්න විදිහට හැදෙනවා. ඒ වගේ දැන් අපි මම කියලා අරන් මම කාට හරි ගැහුවා, මම බැන්නා කියන දේවල් ආපහු ඒ කියන්නේ කර්මයක් විදියට කොහේ හරි තිබිලා ආපහු ඒ කියන්නේ ජීවියක් කාපලාවට අර කේකට උඩා ගන්න විදිය සිස්ටම් එකක් අපිට නොපෙනෙන එකක් මේක තුළ තියෙනවා. ඉතින් අන්නේ සිස්ටම් එක වැඩ කරනවා අර මමත්තියත් එක්ක. එතකොට භවයෙන් භවය යන ඒ සිස්ට එක හැදෙනවා. ඒ වුණාට දැන් කොහොම සුභාධර්මය පවතින්න හදලා තියෙන අතර නිවන කියලා කොටසක හදලා තියෙනවා. ඒක තියෙන්නේ මීට වඩා ගොඩාක් උඩින්. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නාවක් වුණේ ඒක දැනගන්න. ඒ කියන්නේ දැන් මේ කොටස මොන්ටසූරි මට්ටමේකක් කියමුකෝ, අවිද්‍යා කොටස. හැබැයි ඒක තේරුම් ගත්ත කැම්පස් මට්ටමේ නුවණක් වුණේ කාට හරි අර මොන්ටසූරි සිලබස් එක වෙන්නේ කොහොමද කියලා දැනගන්න. අන්න ඒ වගේ අරක තියලා තියෙන නිවන උඩින්. එතකොට ඒකයි මිනිස්සුන්ට නිවන් දකින්න බැරි. ඒ කියන්නේ මේ තියෙන දැනුමේ මොන්ටසූරි දැනුමේ අරක දකින්න බෑ. දකින්න බැරි සුභාධර්මයේ ඒක ගැඹුරෙන් හදලා තියෙන නැත්තම් ඔක්කොම නිවන් දකින්නවනේ. ඒ නිසා අර චූටි දොරක් කියලා තියෙන්නේ මේක තේරුම් ගන්න. එතකොට දැන් මේ සිස්ටම් එක වෙන්නේ කොහොමද කියලා මම තේරුම් ගත්තොත් අර මේකට දීලා තියෙන බොරු දත්ත ටික ඔක්කොම අයින් වෙනවා. ඒ කියන්නේ දැන් කම්පියුටරේ කුමහරප ටිකක් දාලා තියෙනවා කියමු. ඒකෙන්නේ දැන් දුවන්නේ ඒක අයින් වෙලා ඊට පස්සේ බණ දැම්ම කියමු. ඒ වගේ අර ස්පේස් එකට බණ දැම්ම වගේ වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මෙතෙන්ට ඇතුළත් වෙලා අවිද්‍යාව කියන මේ වැරදි මෝහේ මොලා කියන එක මෙතන අයින් වෙනවා. අන්න එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. මහා ලොකු දෙයක් නෙමෙයි මේවා. ඒ කියන්නේ මේ මහා ලොකු කතන්දරයක් නෙමෙයි. මේක තේරුම් ගන්න පුළුවන් මේ අර හිතන්න පුළුවන් කම තමයි ඕනේ කියලා. ඒකට මේ සුභාධර්මයේ මාර ඔබුන් දීලා තියෙන්නේ. කියන්නේ දැන් ඔය බලන්නකො දැන් ඔය එක එක දස් වලට කටු හදලා තියෙනවා අපි යනකොට පැටලෙන විදිහට. ඒ වගේ අර මේ සුභාධර්මයේ උගුල් ගොඩක් හදලා තියෙනවා පරිසරය තුළින්. නිකමට ඒකෙන් අසද්දීනේ කරන්නකො ධර්මයට කලින්. ඒ කියන්නේ අර ඇහැහිඳ උගුල් තියෙනවා. දැන් මේ මැස් වගේ ඇඟේ ගෑවිලා යන්න හදලා තියෙනවා මේ පරාජනය වෙන්න ඕනේ වල. ඒ වගේ මාර උගුල් තොගයක් දැන් ඒ මල් වලට සුවඳක් එහෙම දීලා පැණි එහෙම දීලා තියෙන්නේ. ඒ සත්තු ගෙන්න ගන්නනේ. ඒ කියන්නේ මේ මැස්සෝරේ මේවට ගෙන්න ගන්න. ඒ වගේ මේකම උගුල් ජාලාව. ඒ කියන්නේ සුභාධර්මයෙන් දැන් බලාගෙන ගියන් මිදුස්සු නේ අසාධාරණ. ඒ කියන්නේ මේ සුභාධර්මයෙන් මේව නිර්මාණය කරලා තියෙනවා. දැන් රාජ්‍ය දේශේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? සුභාධර්මයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි මිනිස්සුන්ට පළු යන කම්බයනෝ ඇයි එම්බ රාජ්‍යේ ඇයි එම්බ දේශේ මිනිස්සුන්ට ගහන්නේ කියලා. ඒකට මොනව කරන්නද? සුභාධර්මයේ ඒවා ඉන්ජෙස් කරනවා කියේ ඒවා ගහලා තියෙන්නේ මේ නිර්මාණයට. ඒ කියන්නේ මේවා ඇතුළත් කළ තියෙන්නේ කොටස්. ඒ කියන්නේ දේශේ කියන කොටසක් සුභාධර්මයේ ඇතුළත් කළා, මෝහයත් ඇතුළත් කළා කියන සුභාධර්මයේ. ඒ වගේ මේ නිර්මාණයේ උගුල් ටිකක පටලවලා දැන් අර මේ පරිසරයේ මං අනිත් දේවල් කිව්වේ බාඳුරා මල අර මේ වගේ ඒ වගේ මේ උගුලට පටලවලා මේක. ඉතින් අර වෙලාව කියන්නේ මේ උගුල තේරුම් ගැනීම හැකියාවකුත් මේ උගුලටම තියෙන විදිහට තමයි මේ දැනීම සකස් කළා කියන්නේ. දැනීම කියන විඥානය. ඒ විඥානයට ඒ උගුලක් කියලා තේරුම් ගැනීම ඉඩකුත් සුභාධර්මයේ හදලා. දැන් අර ඔයාලගේ අක්කා කියන්නේ ඔබ කියවාම මේ කියන්නේ මේ සුභාධර්මයේ මේක හරි මේකට ඒ කියන්නේ මේක තේරුම් ගන්න හරි ඉඩක් තියපු එක හොඳටම ඇති කියලා එයා කියන්නේ. ඒ කියන්නේ නැත්තම් මේක තේරුම් ගන්න බැරි වුණා ඉඩක් තියලා තිබ්බ නැත්තම් එහේ මාර්ගයේ ඉස්සෙකනේ. දැන් මේ තේරුම් ගන්න පුළුවන් ඉඩක් තියලා තියෙනවා. හැබැයි ඒක කාටවත් හොයන්න බෑ ලේසියෙන්. ඒ කියන්නේ මහා අන්ධකාරයක ඉද්දී මේ ඒ කියන්නේ තාචුටි දොරක් තියෙනවා වගේ නගින්නවත් බැරි තැනක හරිම හොයාගන්න බැරි දෙයක්. ඒ නිසා සම්මා සම්බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. ඒක හොයලා අපිට කියලා තන්නේ ජීවිතේට හොයන්න බෑ. ඒ තරම් මේ හිරවිල්ලක ඉන්නේ. ඉතින් අන්නේ සිස්ටම් එක වැඩ කරන හැටි ගැන දීලා තියෙන්නේ දැන් වැරදි දත්ත ටික. මේක කතාව විදියට හරි අහගන්නකො. එතකොට දැන් අපිට දීලා තියෙන්නේ වැරදි දත්ත ටික. මේක මම කරන්න කියලා දීලා තිනවා. අර ඔටෝ වෙන වැඩ ටිකට කියන අපි හේතුඵල විදියට වෙන වැඩ ටිකට මම කරන්න කියලා දීලා තිනවා. ඒක තුල මම ඉන්නවා කියලා දීලා තිනවා. ඊට පස්සේ ඒකත් එක්ක රාගයේ දේශයේ කියන අනුකම්පාව එන්නේ ওই වගේ තියෙනවා. තව කෙලස් ධර්ම ටිකක්. ඒ කියන්නේ දෙපැත්තට මේවා තියෙනවනේ. يعني මෛත්‍රිය තියෙනවා, ඊට පස්සේ තරහ තියෙනවා. ඒ වගේ අර දෙපැත්ත වෙන ධර්මතා තව ටිකක් තියෙනවා. ওই ටිකක් මේකට කාවද්දලා තියෙන මම වට. ඒ කියන්නේ මමස්සේ මත තමයි ඔව තියෙන්නේ. දැන් තරහ තියෙන කාටද මට? ඒ කියන්නේ අනුකම්පාව තියෙන කාටද මට? රාගය තියෙන කාටද මට? දේශය තියෙන කාටද මට? ඒ වගේ අර මම වට තවත් පොකුඩක් නිර්මාණය කළා. ඒ කියන්නේ අර කුලක මතකයේදී අර ඉස්තර කරගන්න මේ වගේ අර එක කුලක ඇතුලේ තවත් පොඩි කුලක තියෙන්නේ. අන්න ඒ වගේ අර ටිකක් මේ කුලක ඇතුලට දාලා මේ ටිකක් නිර්මාණය කරලා දාලා අද්දලා දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ උගුලක් කටවල මේක තේරෙනවා. අන්න ඒ උගුල තේරුම් ගත්තොත් නිවනේ. ඒක තේරුම් නොගත්තත් උගුල කටලා හැමදාම සංසාරේ දුවන්න වෙනවා. අන්න මේව එක තමයි මේ නිවන කියන්නේ. ඉතින් අර එතකොට ඒකෙන් කියන හොයන්න තියෙන බුදුහාමුදුර දේශනා කරනවා ලෝකය කියන්නේ මොකද්ද කියලා අහපුවාම මේ ශරීරේ බඹයක් පවුන මේ ශරීරේ කියලා. තවත් දුරට කියනවා නම් සලායතන කියලා කියනවා. එතකොට මම ඔන්න දැන් ඊට පස්සේ කියන්නේ මේ සලායතන ලෝකය කියන එක ඇත්ත. එතකොට මේ සලායතන වල ඇත්ත බැලුවට පස්සේ ධර්මය අවබෝධ වෙනවා. කියන්නේ වගේ තැනක තමයි මේ නිවන තියෙන මහා ලොකු දෙයක් නෑ ලොකු හිතන්න ඕනේ නෑ. දැන් අර අතීතේ ධර්මයේ එක එක දේවල් එකතු වුණා මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ අර එක එක දේ එක කාලයක් සිල් විතරයි එක කාලයක් ජාතක කතා විතරයි. ඒ වගේ අර ධර්මයේ දන්නේ නැති කෙනෙකුට අහු වුණාම මේකේ විවිධ දේවල් කියන දැන් අපි හිතමු ඒ කියන්නේ ඇන්ටිබයොටික්කට අලිය ගැන කියන්න කිව්වොත් එහෙම මොකද කියන්නේ? මොකෝඩෙන් අල්ලන කෙනා කකුලෙන් අල්ලන කෙනා කකුලේ විදිහට නැත්නම් අල්ලන කෙනා කියයි අලිය මොන වගේද හොත් මොකද කියන්නේ කොස්සක් වගේ කියන්නේ. ඒක වස්සේ කකුලේ කල්දන කෙනා කිය වංගෙඩියක් වගේ කියලා. ඒ වලට කවුරුත් අලිය දැකලා නැහැ. අන්නේ වගේ තමයි මේ සාසනෙට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බණ කියන අය මේ ධර්මයේ දන්නේ නැතුව විවිධාකාර තමන්ගේ චිත්‍ර රූප ගේන අලියගෙන. ඇයි අන්තිය උනේ? එතකොට වහන මිනිස්සුන්ට මොකද වෙන්නේ? මිනිස් චිත්‍ර රූප හදාගෙන අහනවා. එතකොට ධර්මය අවබෝධ කරගන්න බැරිලා තියෙන ඔය නිසා. එතකොට දැන් මේ කාලේ වෙනකොට ඒ කියන්නේ ධර්මය අවබෝධ වුණ කිහිප දෙනෙක් ඉන්නවා. මේ කිහිප දෙනෙක් මේ සාමාන්‍ය 100ක් වත් ඇති මේ ලෝක රට. එතකොට දැන් ඒ පිටිස්ස ගෙන් කාට හරි බණ අහන්න පුළුවන් වුණොත් අර මේ හරි දෙය කියවෙනවානේ. එතකොට අර සියලු දේ සම්පූර්ණ වෙලා නම් අලියගෙන හරියට අහගන්න පුළුවන්. නැත්නම් ඉතින් අර අලියගේ නැස්ටි හරි කකුලේ හරි එල්ලලා ඉඳ තමා වෙන්නේ අර වහල් මොකද. ඒ කියන්නේ අර යාල දන්නේ නැති එකක් කොහොමද කියන්නේ දැකපු නැති එක. දැන් දැකපු නැති එකක් කියන්නේ ඇත්තටම අමාරුයිනේ. ඒක දැන් මම දැන් ඔයාලා සිරිපාද කිව්ව කෙනා. ඉන්න ඇති කියන එක. ආ කියනවා දැන් ඔයාගේ කවුරු හරි අහුවත් වෙන සිරිපාදේ ගැන මේ සීත ගෞර ගැන හරි මොකක් කරේ පඩි මොන වගේද කඩ කොහොමද කියන කියලා ඔයාලට කියන්න පුළුවන් දෙයිද? අනිත් කෙනාට පුළුවන්. දැන් මං අහනවා මේ ඔයා දී නැති දෙයක් හිමාලයේ ඉගෙන හරි මොනවා හරි අහනවා. හැබැයි ඔයා කතා වලට හිමාලයේ උපකාරක මේක අහලා තියෙන වැරෙන්ද හිමාලය යන පාරකට තර දාලා තියෙනවද කියලා ඔයා දන්නවද? පඩි කීයක් තියෙනවද කියලා දන්නවද? මේ හිඹ තියෙන කොල්පත්ද කියලා දන්නවද? ඉතින් දැන් ඔයා හිමාල ගැන විස්තර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? දැන් යන්නේ වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ තේරුම් නැතිවට හරියට විස්තර කරන්න අමාරු. ඒ නිසා අනිත් මේක අමාරු දෙයක් නෙවෙයි. හරි තරල ඒකේ බුද්ධාගම කාලේ හැමෝම දහස් ගණන් ධර්මය අවබෝධ කරගෙන හිටියන් මේක විතර අර මහා ලොකු දෙයක්වත් නෑ. ඒක අර හරි ස්ටෙප් එක වුණොත් කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. මහා ලොකු දෙයක් නෑ. හැබැයි අර මේ සමහර අයට අර පිනාරක මේක නැත්තම් ඉමත් බෑ. අර අර ධර්ම ටික තියෙනවා නම් ඒ සංසාරේ ධර්ම කියන්නේ මහා ලොකු දෙයක් කියලා මේක තේරුම් ගන්න පුළුවන්. මේ ඉතින් ඔන්නෝක තමයි දැන් කියන්න තියෙන්නේ. එතකොට ඔය ආයතන 6 මේ අරහර අරමුණු ගන්න කියලා පාස් වෙන දේ අනුව ඒවා දැන් ඔයා දැකලා ඇති අකුණු ගන්නවා. එතකොට අකුණු ගන්නකොට ඔයාට කියන්න බෑ අකුණක් ගන්න ඔයාගේ වහල කෙලින්ද ඊළඟ එක ගහන්නේ මර පැත්තේ කන්ද හරියෙන්ද ඊළඟ එක ගහන්නේ මේ කියන්නේ කොළඹ පැත්තට වෙන්න කොහොමද කියලා ඔයාට කියන්න පුළුවන් අකුණු ගන්න කියලා බෑ. අන්නේ වගේ තමයි ඔයාගේ ආයතන 6. ඒ කියන්නේ කොයි ආයතනේ පස්සේද කියලා يعني කොයි ආයතනේ අරමුණක් ඉස්පස්සේද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ආයතන 6 අතර නිකන් තරණයක් වගේ. ඒ කියන්නේ තරණයක් තියෙනවා කියන්නේ නේද මම මේ කියන්නේ. ඒ ආයතන 6ක් සටන් කරනවා ඉස්සරලා පළවෙනිම වෙලා ඉදිරිපත් වෙන. ඒ කියන්නේ දැන් හැටයි කරනවා හිතෙන්නේ නේවත් එක්ක. ඒක කනේ හින් රෙඩි වෙලා ඉන්න ස්ටෑම්බයි ඉන්න කියන්නේ ඒ කියන්නේ හැම එකක්ම රෙඩි වෙලා ඉන්නේ අරමුණු එනකොටම පත්තු වෙන. ඉතින් අන්නේ වගේ මේ හැයත් එහෙමයි. ඒ අතර මනෝජ්‍ය වැඩිම බලයක් නතු කර ගන්නවා. ඒ කියන්නේ සම්මනෝ ඉදිරියෙන් ගන්න අර ලෝකෙ ගැත්තු ටිකක් අර මේ කියන්නේ අර මේ කියන්නේ ලොකුම බලයක් නතු කර ගන්න ස්වභාවයෙන් මනෝ ඉදිරියෙන්. එතකොට එයා වැඩිම අරමුණු ගන්නත් තිය ගන්න. ඒ කියන්නේ එතකොට අනිත් ඒවාට සුළු ප්‍රමාණයක් ඉතුරු වෙලා එයා වැඩිම අරමුණු ගන්නත් තරම් එයා එතන ලොකු ඉන්දියක් කරනවා කියන්නේ. එයාට එහෙම ගන්න පුළුවන් වෙලා තියෙනවා දන්නවද? එයාගේ ෆයිල් ගන්න කෝටි ගානක් තියෙනවා එහෙම. يعني මං කිව්ව කාර් එක ගත්තා කාර් එකේ ෆයිල් ම තියෙනවා 500ක් විතර. එතකොට ඔයාලගේ ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ යාළුවාගේ නම ඩෙස්ක් එක මතකයි, ඔයාලට ඉස්කෝලේ පාට මතකයි, ගස් මතකයි. එතකොට ඉස්කෝලේ ගත්තොත් 1000ක් 2000ක් තියෙනවා. එහෙම එහෙම එකතු වෙනා කෝටි ගානක් අප්‍රමාණ ෆයිල් තියෙනවා ඔයාට. ඉතින් දැන් ඇහැ ඉස්සරහට මේ අවස්ථාව ඉන්නේ අරමුණු 100ක් විතරනේ. එතකොට ඇහි තියෙන 100යි අතන කෝටි ගානයි අතන පරතරේ වැඩි හින්දා අරයට තමයි වැඩි chance එකක් එන්නේ. ඉදිරිපත් වෙන්න යන්නේ එහෙම එකක් තියෙන. හැබැයි මේ ආරම්භනෝ දැන් ඒ කියන්නේ මනෝවිද්‍යාවේ ආරම්භන ස්පර්ශ වෙන බලපාන හේතු තියෙනවා. ඒවායින් සමහර ඒවා තමයි පුරුද්ද බලපාන. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ බොනසිනාට හවසට ඒ ආරමුණු වෙනවා කියලා. එතකොට ඒ වගේ පුරුද්දක හේතුව. ඊළඟට කැමැත් රාගය වැඩි ආයක ඒවායින් හේතු වෙනවා. ඒ කියන්නේ නිතර රාගය වැඩි ආයක මොනෝ හරි රාග සිත්ම තමයි එන්නේ කොහේ හරි. ඒ කියන්නේ පානේ තාක්ෂ කෑම ගැන රාගය නම් කෑමක් ගැන කාන්තාව ගැන රාගය නම් ඒ වගේ ඒව එනවා. දේශේ වැඩි හැට තරහකාරීවමයි නිතර මතක් වෙන්නේ. ඒ කියන්නේ අර නිකන් කුංගලාලේ ගිනි ගන්න වෙලස් තියෙන්නේ. මේ වෙනස් වලට අරුම් මට මෙහෙම කරන්න මට මෙහෙම කරන්න කියන ඒ අරමුණ වෙනවා. ඒව වැඩි ආ. හැබැයි එන වෙලාව කියන්න පුළුවන්ද? බෑනේ. පුළුවන්ද? හා බෑ. එයාට ඒව වැඩි. ඊට පස්සේ ධර්මයට වැඩි ආද මොකද වෙන්නේ? ඒව එනවා වැඩි. ඒක නිසා තමයි බුදුහාමර මොකක්ද කියන්නේ මෙතර ධර්මයේ සවන්ේ කරන්නේ මෙතර කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතර නෙතර ඒවයි මේක හොඳයිද නැද්ද? ඒවෙන් දෙන්න ප්‍රශ්නාව සුදුසුදු වෙනවා. අන්න ඒ නිසා තමයි ඒවා මේ දීලා තියෙන්නේ. එතකොට ඒවා දුන්නාම ඒ සාධක කරපන් ඒ ෆයිල් එකම වැඩි වෙනවා. ඒ ෆයිල් දෙන්න මොකද වෙන්නේ? මේ පැත්ත සුදුසුදු වෙනවා. ඒ කියන්නේ ඒ ෆයිල් ආපහු තමයි අවිද්‍යාවට කනට ගහන ගහලා යන්නේ. දැන් නිකන් අනිත්‍යයි කියන ෆයිල් එකක් එහෙම ආපු ගමන් අර පැත්තේ ඉන්නවා දැන් ඇතුලේ ඉන්නවා අර බුරකඩෝ වගේ ඉන්නවනේ මම කියන ෆයිල් මේ කියලා ඉන්නවනේ මම කියන දෘෂ්ටිය ආපු ගමන් අනිත්‍ය කියන ෆයිල් එක අනාත්මයි කියන ෆයිල් එක ආපු ගමන් අරයට කණටක් එකක් ගහගෙන යනවා. ඒ වගේ අර ෆයිල් එන්නේ එනම වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාට පහර දෙනවා වැඩි. ඒ කියන්නේ මේ මේ අවිද්‍යාවට පහර දෙන යන අවස්ථාව වැඩි. එහේ වැඩි වෙන්න වැඩි වෙන්න අරය ජයග්‍රහණ ලබා ගන්න මෙයාල පරවාහ දෙනවා. ඒ කියන්නේ අර මම මේක තේරෙන්න ඕනේ ඉඳ මෙහෙම කියන්නේ මෙහෙම එක ඇතුලේ වෙන්නේ නැහැ. අර මේ මේ එහෙම තමයි අන්තිමට වෙන්නේ. ඊට පස්සේ මේ අරියා ඒකේ මේ ජයග්‍රහණ ලබා ගන්න ලබා ගත්තා. ඊට පස්සේ පුද්ගලයෙක් නෙවෙයි මේක පාලනය කරන්නේ. ඒ කියන්නේ මේක පාලනය කරන්නේ ඥානයක්. ඥානයට අයිතිකාරයක් නැහැ. දැන් මම ඒක ඔයාලට තේරෙන්න කියන්න මොකමලිය සුන්දක් තියෙනවා. හැබැයි අයිතිකාරයක් ඉන්නවද නැහැ. ඒ වගේ ප්‍රඥාව කියන්නේ යම් කිසි ධර්මතාවයක් ලෝකේ තියෙන. දැන් සුළඟ තියෙනවා සුළඟට අයිතිකාරයක් නැහැ. හැබැයි ගස් පෙල්නවා මේ එක එක දේවල් වල සුළඟ කරන්නේ අන්නේ වගේ දෙයක් තමයි මේ ප්‍රඥාව කියන ධර්මතාවය. ඒ කියන්නේ විඥාණයට එන ප්‍රඥාව කියන ධර්මතාවය එහෙම එකක්. හැබැයි යා අයිතිකාරයක් නැහැ. හැබැයි යා යම් කිසි බලයක් සහිතව යම් කිසි දෙයක් ඒ කියන්නේ සුභාධර්ම ප්‍රඥාව කියන්නේ සුභාධර්මයේ දූරියන් වලට කාටු හැදුවා වගේ දූරියන් වලට ගඳ හැදුවා වගේ ඔක්සිජන් වායුව හැදුවා වගේ සමස්ම එක නිර්මාණයක් විතර දැන් මොකද්ද දිදුකුම්බ ඝාතන විදියන ගැතියක් හදලා තියෙනවා. ඒ වගේ එක එකව හදලා තියෙනවා සුභාධර්ම විද්‍යාකාරය කියන්නේ අපි කතාවට. ඒ අතර තවත් එකක් විතරයි විඥානය කියන්නේ. ඒ විඥානය කියන්නේ දැනගත්තානේ නේද? ඔක සුභාධර්මයේ හැදෙමු තවත් නිර්මාණයක් විතරයි. ඉතින් ඒක අපි අපි කියලා ගත්තින් දවුල තියන්නේ. ඒක අපි කියලා ගන්නව නැහැ සුභාධර්මයේ නිර්මාණය. එන්නේ ශරීර හැදුවා වගේ තවත් නිර්මාණයක් විතරයි. තවක් කොටසක් කියනවා නම් දැන් සමහර ඒවා බීජ ස්වභාවයෙන් වෙනවා. දැන් පොස් ගහේ පොස් හැදෙනවා, පොල් ගහේ පොල් හැදෙනවා. ඒක ඇවිල්ලා ඒකේ බීජ ස්වභාවය. දැන් අපේ ඇඟ හැදෙනවනේ මනුස්ස හැඩයකට, මනුස්සයාගෙන හැදෙන්නේ ඒකේ බීජ ස්වභාවය. ඒ කියන්නේ මව කුසේ ඒක පැලවෙනකොට ඒ බීජයේ තියෙන ස්වභාවයත් එක්ක තමයි ඒ හැදේ ගන්නෙ. දැන් අපිට ගානට මේ පොතු හැදෙනවා, එක එක විදිහ හැදෙනවානේ. මේ හැදෙන්නේ බීජ ස්වභාවය. දැන් දුම්රියන් ගහපු පොල් හැදෙන්නේ නැහැ නේ. ඒ හැදෙන්නේ නැත්තේ බීජේ තියෙන අර විදිහට හැදෙන ස්වභාවයක්. ඒකම මේ ලෝකේ පවතින නියම ධර්ම පහම මත. දැන් ඒ කියන්නේ කර්ම නියාමයේ එකක්. ඔව් ඒ පහ මතකනේ. ඒකපර මේ බීජ නියාමයේ තියෙනවනේ ඒකේ. අන්න ඒ වගේ මේ සාධක වලින් තමයි ලෝකේ හැදෙන්නේ. ඉතින් මේ ඒ ලෝක නිර්මාණය මේ ආකාරයෙන්. එතකොට ඒ වගේ නියම ධර්ම පහමක ලෝක නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඕකේ අර මේ ආයතන හය හේතුඵල විදිහට හේතු ස්පර්ශයක් මත මේ ආයතන හැම වෙලාවෙම අකුණු ගහන වගේ පත් වෙලා නේද යනවා. කෙනෙක් එන්න අකුණ ගැහුවා වගේ ඇති ස්පර්ශයක් වුණ ගමන් එයා පත් වෙලා නේද යනවා. කන නම් කන පත් වෙලා නේද යනවා. මනෝ ඉන්ද්‍රියට අම මනෝ ඉන්ද්‍රිය පත් වෙලා නේද යනවා. බණ අහන්න ඕනේ කියන එක මනෝ ඉන්ද්‍රිය ස්පර්ශ ගන්න එක පත් වෙලා නේද යනවා. ඒත් තාසල් වාටේ ආරමුණ එන්නේ නැහැ. බණ අහන්න ඕනේ කියන පත් තුන වෙනාට තමයි එයාට මතක් වෙන්නේ. ඒ වෙලාවට ඔයා හිතන්නේ ඔයා හිතුවා කියලා. හේතුඵල ධර්මයෙන් දෙනලනු කන්නේ කියන්නේ අනුන්ගේ බෙරේකට පිටතින් නටන තියෙන්නේ. ඒ කියන්නේ අනුන්ගේ බෙරේ කියන්නේ හේතුඵල ධර්මයෙන් මෙහි මම නටන්නේ. එතකොට මේ වැඩක් නැහැ එහෙම නටලා අනුන්ගේ බෙර වලට. ඉතින් මේ ඊටත් මේ අනුගලමයිට ඇඟදීන වැඩකුත් නැහැ. ඒ වගේ මේ මෙතන මම කියන එකක් හදාගෙන වැඩක් නැහැ සිස්ටම් එකට කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකට මෙතන මම කියන එකෙක් පැත්තකින් හදාගෙන නිකන් දුකක් හදාගෙන ඉන්න මම වැඩක් නැහැ කියලා තේරුනාම යාව නිකන් නැරිලා යනවා. ඒ කියන්නේ නිකන් මේ මමත් නැරිලා ගිහිල්ලා ඊට පස්සේ මේ හේතුඵල විදිහට මේක වැඩ කරනවා කියන එක ගැන ඥානයක් විතරක් ඉතුරු වෙන මමත් වෙනවා. කියන්නේ ඒකට දැන හතරනාසීතියෙම ඥානයක් තියෙනවා පුද්ගලයක් නෑ. ඒ කියන්නේ මේක ඒක මොන වගේද කියලා හුඟක් මම වාට කියන්නේ ඔක්සිජන් වායුව වගේ කියලා නැත්නම් ක්ලෝස් මොලෙකියුල් වගේ කියලා. ඒවා ටයිටිකාරේ නෑනේ. හැබැයි අර යම්කිසි දෙයක් තියෙනවා මොනද වගේ කියලා. අන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ. අපි අර මේ කතා කරන්නේ ඒ කියන්නේ නිර්මාණය වෙලා තියෙන නිර්මාණය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ සබාධර්මයේ ඔය නිර්මාණය කරලා තියෙන ඔය දැන් ඔය බලන්න කොහොමද ආ කියන්නේ ඇඟ කියලා එක ලෝකේ ඇත්ත කතා ගැන කතා කරන්නේ. මගේ එක ගැන ඔයාගේ මේ ලෝකේ තියෙන ඔක ගැන කතා කරන්නේ. ඉතින් අර සංගවන්න දෙයක්වත් මේ විශ්වාසය නිසා දහන්න දෙයක්වත් එහෙම උකුත් නැහැ. දැන් එහෙමද මේක දැන් අපේ ඇඟ දිහා බලා ගන්නා වගේ වැඩක් තියෙන ඉතින්. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පුද්දලේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මැෂින් එක ඇවිල්ලා දැන් ඇත්තටම ඔක රොබෝ කෙනෙක් වගේ. ඒ කියන්නේ දැන් ඔයාගේ ඔක වැඩ කරන්නේ රොබෝ කෙනෙක් වගේ. රොබෝ පුද්දලෙක් නෑ. උනාට ඒකේ තියෙන දත් වලින් එයා වැඩ කරනවානේ. ඒ කියන්නේ ඉස්සරහට આવොත් එහෙම මේ රූපයක් එයා හඳුනා ගන්නවා. දැන් සමහරවිට ඔය වීඩියෝ වල දැකලා ඉතින් හෝටල් වල කෑම එහෙම ගෙනියන රොබෝ වල. එතකොට එයාලා කරන්නේ එයාලා හඳුනා ගන්නවා මේ කෑම එක මේ ටේබල් එක එයාලා හඳුනාගෙන ඒක තමයි පුද්ගලෙක් නෑනේ. ඒ දත් වලින් වැඩ කරනවා. අන්න ඒ වගේ කවදා හරි මේක තේරෙනවා මේ රොබෝ කෙනෙක් වගේ කියලා. හේතුව නු වැඩ කරන්නේ දැන් අරයක් හේතු ස්පර්ශ උනොත් වැඩ කරන්නේ කෑම මේක දැක්කොත් එතෙන්ට යනවා. දැන් කෑම එක දැකපුවම ඒක අරන් යනවා. එතකොට මේ හේතු ස්පර්ශ උනන් එයා වැඩ කරන්නේ. ඒ වගේ දැන් තව තාස්තනේ දිනු කළා. දැන් කාන්තාව පවා හදලා තියෙන රොබෝ කාන්තාව පවා ඒ තරම් තාස්තනේ දිනු කළා. එතකොට අර මේ කියන්නේ තාස්තනේ කොච්චර දිනුනද කියන්නේ යාට ඕනි දෙයක් පුළුවන් අහන ඕනි ප්‍රශ්නකට උත්තර දෙනවා. ඒ වගේ දැන් දැකලා තියෙනවා මන්දා මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. දැන් නිව්ස් එකෙන් පවා ලබා රටවල් වල කියන්නේ රොබෝ කාන්තාව. ඒ තරම් අර එයාලගේ දත් වලින් මේ දත් ප්‍රින්ට් කරලා තියෙනවා. කියන්නේ මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක හොද්දලේ නැති නිසා එහෙම නිර්මාණයක්. එතකොට අර දැන් එයාල පෞල් ජීවිත ගත කරන්න පුළුවන් තරම් හොඳට හදලා තියෙනවා. ඉතින් අර ඒ ස්වභාවික නිර්මාණ කරලා තියෙන්නේ මේ දත්තේ එන්ට කරලා එහෙම එකක් හදලා තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් එකක් එහෙමයි. ඒතකොට මේක කවදා හරි තේරුණොත් තේරෙනවා මේක නිකන් රොබෝ කෙනෙක් වගේ හේතු වලට අනුව වැඩ කරන මේ සිස්ටම් එකක් තියෙන්නේ කියන ඥාන එනවා. ඒ කියන්නේ දැනුම එනවා. ඒ දැනුම ආවට පස්සේ අරම තිබ්බෝ මම ඉන්නවා රොමියෝ කියන ඒවා ගැලවිලා යන්න පටන් ගන්නවා. ඒවා ගැලවිලා අවසන් වෙලා ගිහිල්ලා මේ ගහක් වගේ වෙනවා හරියටම. ඒ කියන්නේ ගහකට ගිහිල්ලා මෙයා ඉන්නවද කියලා ඇහුවොත් ගහට උත්තර තියනවද දෙන්න නැද්ද කියලා ඇහුවොත් ගහට තියනවද උත්තර දෙන්න. ගහ මොකද කියන්නේ නෑනේ. අන්න ඒ වගේ දෙනකට මේ අපේ මේ තියෙන මේ දැන් මේ මම කියලා හිතන් ඉන්න එක අන්නේ තත්ත්වයට එනකම් පත් වෙනවා. කවුරු හරි ගිහිල්ලා ගැහුවොත් බැන්නත් එහෙම එකයි අපව බනින්නේ නැත්තේ. දැන් හතන වාසිකයට ගිහිල්ලා බැන්නත් එහෙම බනින්නේ නැත්තේ. ඒ පැත්තේ සමස්තයක් නැහැ නේ යාට. ඒ කියන්නේ අවබෝධ කරලා නේ ඉන්නේ. ඒ නිසා තමයි අපව බනින්නේ නැත්තේ. කියන්නේ වගේ හරිම මේ ලස්සන කතාව ස්වභාව ධර්මයේ තේරුම් ගැනීමක් තමයි අන්තිමට කරන්නේ. දැන් ඔයාලට කවදාද සෝවාන් වුණා කියලා සෝවාන් වුණාට පස්සේ ඔන්න එනවා මං සෝවාන් කියලා හිත. එතකොට කොහොමද දැන් ධර්මතාවෙන් දකින්නේ? ඔව් ඒ ෆයිල් එකේ වෙලාව ස්පර්ශ වුණ නිසා නේ කවදාවත්. යාර මංකිව ර පයිල් අතරට අලුත් පයිල් එකක් එකතු වෙලා එක කැරකි කරගෙන තියෙනවා කියලා. කොයි වෙලාවෙ දාවේ මං සෝමාන් කියන එක ඔන්න ඒක ඉස්පස්සට ගමන්ගෙනවා. එතකොට එයාගේ ෆයිල් එක ආපු යථාර්ථය දකිනවා ඉස්පස්සේ පස්සේ ඉන්න සාවේ කියලා. ඒ යථාර්ථය දැකෙන්න තුළම මමත් එතනම සිදෙනවා. එන හැම වෙලාවෙම ප්‍රඥාව ඉදිරිපත් වෙනවා එයාව. ඒ කියන්නේ එයා ප්‍රඥාව ඉදිරිපත් වෙලා එයාගේ තියෙන කෙලෙස් දැනම අයිති වෙනවා. ඒක අර මාළු ටැංක් වලට එහෙම දාන්නේ අර කුණු කන මේ මාළු එක්ක වගේ තමයි. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම මේ ප්‍රඥාව නැමැති ධර්මතාව ඉදිරිපත් වෙලා මේක හැම වෙලාවෙම පිරිසිදු කරමින් තිබිලා අරහත්ය දක්වා පිරිසිදු කරනවා. ඊට පස්සේ ඉතින් තිරණම් පාන්නේ තියෙන්නේ. එතකොට මේ ආපහු උපතක් නැහැ. මැරෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මැරෙනකොට ඔන්න මැරෙනවා කියන සිත ඉපදෙනවා. මැරෙන්නේ කවුදද? කෙනෙක් නැත්තම් ආයු උපතක් නැන්නේ තමා වෙන්නේ. ඒ කියන්නේ අර දැන් ඉඳන්නෝ දැන් මැරෙනවා කියන සිත් පරම්පරාව එහාට එනවා. ඒ වාර ෆයිල් වලින් හරි නැත්තම් මේ වෙලාවේ ඇඟේ වේදනාවක් කියන එකකින් මොන ලොකු මේ හાર્ට් එකේ කරුමක් නම් වේදනාවක් කියන එක උඩ දන්නෝ දැන් මැරෙන්න යන්නේ කියලා. ඒකට මේ වේදනාව මොකද්ද? එතන හේතු ස්පස් වෙන නිසා මේ වේදනාව එනවා. ඒකත් ඒක වේදනාවක් විදිහට දකිනවා. ඒක බුද්ධල බයෙන් ගන්න. ඊට පස්සේ මේ කියන්නේ තව තව දැන් ඒ වෙනවා මේක හાર્ට් එක මේක අර මේක මේ වුණා මැරෙනවා මේක හිර වුණොත් මැරෙන්නේ අරක මේක ඒ වෙනවා. එතකොට ඒ ෆයිල් ගැනත් දකිනවා. ආයෙමත් මනෝවිද්‍යාහරහා මේ වෙලාවේ වෙලා ඉස්පස් වෙන ෆයිල් ටිකක් දෙන්නේ කියලා. එතකොට ඒවා මමත්වයක් නෙමෙයි දකින්නේ. ඒ ෆයිල් නිසා ඉපදෙන හේතුඵල ක්‍රියාවලිය දකින්නේ. ඒ ක්‍රියාවලිය දකින නිසා මම කරන්න දෙයක්වත් එහෙම මොකුත් නැහැනේ. ඒ අවබෝධයත් එක්ක එයාට එන උපතකට යන්නේ. ඒ කියන්නේ අර ඒ අරහත්යේදී මේක වෙන්නේ. මම මේ නිකන් කිව්වේ අර ඒ අවබෝධය ආවට පස්සේ යා උපතකට යන්නේ. ඔකේ යාන්තම් නිකන් පොඩියට හරි සෝවන්නු තේරෙනවා. ඒ කියන්නේ නිකන් අර ඒවා මමත්ෙන් ගන්න නැහැ කියන එක තේරෙනවා. ඒ තේරිල්ල තුල ඒකයි සෝවන් කියලා දුකති වල එහෙම යන්නේ නැත්තේ. ඒ කියන්නේ යාට අර මේක වැඩි. ඒ කියන්නේ ඒ ගැන තියෙන ඥාණය වැඩි නිසා මේ දුකති වල එහෙම යන්නේ නැහැ. ඊළඟට දැන් සෝවන් කෙනෙක්ගෙන් පාපයක් වුණා කියන කර්මය. එතකොට යා පුද්ගල භාවයක් ගන්න නැහැ නේ ඔක කියාවට පස්සේ. ඒ නිසා යාට කර්මය අඩුයි. يعني දැන් මං දරම් පුද්ගල භාවයේ තුල මේ කියන්නේ පුතඥෙක් වගේ ඉන්නකොට මම මොකක් හරි කරපුවා සෑහෙන්න මමත් තියෙන හිතනවනේ. ඒක ගැන කරන්න කලනොත් හිතනවා, කරලා හිතනවා, ගෙදර ඇවිල්ලා හිතනවා, දැඩි ලෙස මමත් තියෙන හිතනවනේ. දැන් මොවන් කියලාට සීහිය ආවකම මමත් තේ උට නෑ. එතකොට කර්මයේ අයිතිකාරීත්වයක් නෑනේ. ඒකද කර්මයේ අර 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 අයත වගේ මේවා සේව් වෙන්නේ. ඒ කියන්නේ අනිත් වගේ ලොකුවට බාධාක් ඇති කරන්නේ නෑ. ඒක තේරෙනවද දැන්? එහෙම තමයි ඒක වෙන්නේ. කියන්නේ අර මමත්වයේ නැති හේතුව මත ඉතාම සුළු ප්‍රමාණයේ කර්මය සකස් වෙන්නේ යාළට. කියන්නේ විපාක දෙන්න අවස්ථාව ඉතාම අඩු. එතකොට මේ දුක් විඳින්න ඕනේ මේ ජීවිතයේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අනිත් අය අඩද්දි වාට අඩන්නේ නැතු හිනා වෙන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ වගේ අර දැන් දුක හිතෙන තැන් වල දුක නොහිතී, අඬන තැන් වල නොඅඬා, සතුටු වෙන තැන් වල ඕනේ වට වැඩිය සතුටු වෙන්නේ නැතුව අර අර ඇත්තටම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ වාට තේරේ ධර්මයේ තේරුණාම ඔයා ඉස්සෙල්ලා කඳුළු 100ක් මහලු ඔයා දැන් එක කඳුලයි හදන්නේ ප්‍රශ්න වලදී. ඒ කියන්නේ අලු ඩබියක් මහලන්නේ. ඒ තරම් අර ලොකු සැහැල්ලුවක් එනවා. ඒ කියන්නේ අර අවබෝධයත් එක්ක අර කෙලෙස් ධර්ම ගොඩාක්ම යටපත් වෙන කෙනේවා දුටු වෙනවා. ඉතින් ඇත්තටම මේ ජීවිතේම සැහැල්ලුවෙන් ගත කරන්න ඕනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තේරුනහම අර අර ඒ කියන්නේ මේ ජීවිතේත් හරිම සැහැල්ලුයි. සෝවාන් මට්ටමකට හරි ආවා කියන්නේ හරිම සැහැල්ලුයි. දැන් මේ ටික ඇහෙනකොටම නිකන් අමුතු දෙයක් දැනෙන්න තමයි පොඩියට හරි. ඉතින් ඔක තේරුනහම ඉතින් කොහොමද? ඒ කියන්නේ මේ වගේ අර ලොකු සැහැල්ලුවක් තියෙනවා. අමාරු නෑ ඔය තේපේ ගෲප් එකේ මේ ඔය කේ කියලා දානවා. ඒවත් තහන්න මේ රෙකෝඩින් එහෙමත් මේ එක එකම කරපු ඒවන්නම් ඒවත් තහන්න. මොකුත්ම පරණ දැනුම අවශ්‍ය නෑ. ඔය ආයතන අය දිහා නිකන් බලන්නකො. ඒ කියන්නේ ඕක දිහා බලපුවාම ඕක එහෙමද නැද්ද කියලා බලන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක මහලකු දෙයක් නෑ. ඒ කියන්නේ සමාජ සූත්‍ර වල පොඩි කාරණානේ තියෙන්නේ. ඒගොල්ලෝ අවබෝධ කරානේ. ඒ අර මහලකු කතන්දරයක් නෑ ඉතින් අර සුභාවධර්මය මේක නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න තියෙන්නේ. උගුල තේරුම් ගන්න තියෙන එක තියෙන්නේ.